හොඳයි පින්තුනි. එතකොට බොහොම ශක්තිමත් ගමනක් යන පිරිසක් විදිහට තමන් මේ වඩන මඟ පුළුවන් තරම් ආරක්ෂා කරගන්න, පුළුවන් තරම් ශක්තිමත් කරගන්න හැම මොහොතක්ම උනන්දුව. ලිස්සල යන්න දෙන්න එපා. මොකද හේතුව පින්වතුනි, ඔබ බඩන මග ලිස්සල යන්න තියෙන ඉඩ වැඩි. මොකද හේතුව, ඔබ ජීවත් වෙන වට පරිසරයේ ඔබට ගොඩාක් ප්‍රශ්න තියෙනවා. මේ වහින එකත් ඔබට ප්‍රශ්නයක්. බලන්න, ඒක නෙමෙයිද ඇත්ත කතාව කියලා. මේ වහින එක සමහර විට පින්වතුනි ඔබගේ ආදායම ගොඩාක් පල්ලෙහ දාන වෙන්න පුළුවන්. පේවත්තක් තියෙන කෙනෙක් නම් දිගින් දිගටම වැස්සොත් ආදායම අඩු වෙනවා. රබර් වත්තක් තියෙන කෙනෙක් නම් දිගින් දිගටම වැස්සොත් ආදායම නැති වෙනවා. කුඹුරු කරගෙන ජීවත් වෙන අය නම් සමහරට පිටාර ගිහිල්ලා ඔක්කොම විනාශ වෙලා යනවා. දැන් ඒවට සම්බන්ධව තැන්වල වැඩ කරන අය නම් දැන් බාසුන්න හැම මාතුරුන්ට පවා මං හිතන්නේ ආදායම් අඩු ඇති මේ දවස්වල. මොකද හේතුව, වරුවයි වැඩ කරන්න පුළුවන් ඉන්නේ. මුළු දවසටම ගෙවන්න පුළුවන් හාම්පුතෙක් හොයාගන්න බැරි වෙයි ලංකාවේ. වරුවක් වැඩ කළාම දෙවියන් දෙවියන්ගෙන් එක එක මේ මම මේ එකක් විතරයි කියන්නේ. වර්ෂාව. එදවන් වර්ෂාවෙන් එච්චර පීඩාවටපත් වෙනවා නะ. ආයෙ ඉතින් අනිත් ඒවා ගැන කවර කතාද? දරුවට අයත්තා සම්බන්ධයක් තියෙනවා කියලා ආරංචි වෙච්ච ගමන් තව කොච්චර ප්‍රශ්න දීලා පස්සේ. හරියට පින්වතුනි දොඩම් ගොඩක් බදාගත්තා වගේ වැඩ පිළිවෙලක ඉන්න වෙලා තියෙනවා. කරන්න දෙයක් නැහැ පින්වතුනි. ඉතින් මොකද හේතුව, එක දොඩම් ගෙඩියක් හැරෙනකොට අර එතන එතන හිටපු අර අමු අසත්පුරුෂයා කිව්වේ, ඔය දොඩම් ගෙඩිය වැටෙන්නේ උඹට තව දොඩම් ගෙඩියක් නැති හින්දා කියලා. මොකද කළේ? ඔය දොඩම් ගෙඩිය වැටෙන්නේ නැහැ, තව එකක් අරන් ඔකෙන් තියාගනින් කියලා කිව්වා. එහෙම නේද කිව්වේ? තුන හතරයි මුලින් බදාගෙන හිටියේ. දැන් ඕක වැටෙන්න එනකොට එකක් වැටෙන්න වගේ යනකොට අරයා කිව්වේ මොකද? ආපෙත් තමයි වැටුණා. ඕක නතර කරගන්න පුළුවන් මක් කළාද? තව ගෙඩියක් අරන් තියාගන්නේ කෝකේ? ඔය විදිහට පින්වතුනි දැන් මහ විශාල දොඩම් ගොඩක් අතේ තියාගෙන ඉන්නවා. දැන් හිතා ගන්න බැරුව ඉන්නේ කොයි වෙලේ මේක වැටේද කියලා. හැමදෙස්සෙම පුදුම බයකින් ජීවත් වෙන්න වෙලා. ඔබ කොච්චර දහමට ආවත් පින්වතුනි ඔබට අතාරින්න බැරි දේවල් තියෙනවා නේද? ඔය අතාරින්න බැරි හැම දෙයක් වලින්ම ඔබ මහ ගින්නටපත් වෙනවා. මොදේ අතාරින්න බෑනේ. අත ඇරෙනකන් ඉන්න එපා. අත ඇරෙනකන් ඉන්නකොට පින්වතුනි ඒ අත අරින්න බැරි කොටසින් ඔබ පුදුමාකාර පීඩාවට පත් වෙනවා. දැන් ඉතින් ඔබ සමහරවිට ඔය කැලෙන්ඩරේ පොඩ්ඩක් ඇද වෙලා තිබ්බයි කියලා එහෙම ප්‍රශ්නයක් නැතුව ඇති දැන්. ඉස්සර ඒකත් ප්‍රශ්නයක් කියලා තිබුණා. විත්තියේ කාල තිබ්බ කැලෙන්ඩරේ පොඩ්ඩක් ඇදයි. දැන් ඉතින් ඕක දකින දකින වාරයක් ගන්න ඉන්න බෑ. ළමයට කියනවා මම ඔක හදාංකෝ. එහෙම නැත්නම් කවුරු හරි බාසුන්න නැහැ කෙනෙකුට හරි කියලා එළ ඔල්ලෝසුවක් ගහගත්තා නම් එහෙම විත්තිය ඕක පොඩ්ඩක් ඇදනම් එහෙම මුන් හත් මුදු පරම්පරාවටම බැලලා මුන්ට සල්ලි දුන්නට වඩා හොඳයි කියලා. එහෙම තිබිච්ච ස්වභාවය දැන් සමහරට නැතුව ඇති. ඒ ස්වභාවය නැති වුණාට පින්වතුනි තාමර දොඩම් ගොඩේ තියෙන වටිනා දොඩම් තියෙනවනේ. ඒවා අතහැරෙන්න බෑ. ඒවා අතහැරෙන්නේ නැහැ ලේසියෙන්. ඒවා අතහැරෙන්නේ නැති නිසා පින්වතුනි ඒව තුලින් ඔබ මහ පුදුම පීඩාවට පත් වෙනවා ඇති. ඒ පීඩාවට පත් වෙනකොට පින්වතුනි සමහරලාට මේ දමල ගහලා මම මේ මේක රැක ගන්න ඕනේ වගේ තැන් වලට එන්න පුළුවන් පින්වතුනි. අනිත් එක ඔබට ඉන්න අසත්පුරුෂයෝ පිරිස. අසත්පුරුෂයෝ කියලා කියන්නේ පින්වතුනි පව් කරන අයම නෙමෙයි. බුදු දහමත් එක්ක සංසන්දනය කළ කරද්දී නිවන් දකින්න නැති හැම කෙනාම කවුද? අසත්පුරුෂ ගණයට වැටේ. සමාජයේ බොහෝම හොඳට වක්කීම තුකන් ඉටු කරන ස්වාමි පුරුෂවරු බිරින්දෑවරු ඔබට ඇති. නමුත් ඒ අය සමාජ නිවන විශ්වාස කරන්නේ නැතුව ඇති. එතකොට ඒ අය නිවන විශ්වාස කරන්නේ නැත්නම් අන්තිමට ඒ අය ඔබ නිවනෙන් එලිට හදලා දාන්න තමයි හදන්නේ. එතකොට ඉතින් අසත්පුරුෂ වැඩ පිළිවෙල තමයි ආයේ තියෙන්නේ. සමාජයට බුදු දහමෙම තියෙන තවත් ලබ්ධි තියෙනවානේ බුදු දහම ඇතුළේ. දිව්‍ය ලෝක යන මග, බ්‍රහ්ම ලෝක යන මග, අරූපෙට යන මග ආදි වශයෙන් හදාගත්ත ටිකකුත් තියෙනවා. තමයි ඔයාව පිස්සු කරන්නේ ඕවා නෙමෙයි, පින් කරන්න පුළුවන් තරම් දිව්‍ය ලෝක යන්න ඕනේ. ඔහොම ඔළුවට දාන්න දේවලුත් ඇති. ඔය හරහා පින්වදින හැමතිස්සෙම වෙන්නේ ඔබ යන මගට බාධා ඇසෙනවා. ඉතින් මම ගොඩක් දුරට දහින්න පින්වදින නිතර නිතර ආරාමයට යන එන අය තමයි මේක එලිලා ඉන්නේ. අනිත් අය එලිලා ඉන්න බෑ පින්වදින. හේතුව මොකද්ද? අර සැඩ පහරට අහුවෙච්ච ගමන් ගැලවිලා විසෙනවා. ආරාමයට හෝ එහෙම නැත්නම් තමන්ට කල්යාණ මිත්‍ර යාළු පිරිසක් ඉන්නවා නම් කොහේ හරි සතියකට සැරයක්වත් අඩුම තරමේ ඒ අයව මුණ ගැහෙන අන්න එහෙම තත්ත්වයක් උදා වුණොත් යන්තම් බේරිලා හිටියාගේ මේඳුනේ නැත්නම් නම් ගැලවිලා විසිනවම තමයි. මොකද ඒ තරම් මහ දරුණු ප්‍රවාහයක් ඔය එන්නේ. මොකද කිසිම තැනක නිවනට බර නැහැ පිංගදෙන. ඉතින් මේ ලෝකෙනේ. ඒක නිකන් පිංගදෙන අපි අඟහරු ලෝකෙට ගිහිල්ලා බැස්සා වගේ. ඔක්කොම වෙනස්. සියලු දේ වෙනස්නේ. ඒක මාත්‍රයක්වත් සමාන නැහැ. ඇහැක් කනක්වත් සමාන නැහැ. අපි හිතමු අඟහරු ලෝකේ වෙනම ජීවි කොටස් ඉන්නවා ආරෙමේ කියලා. දැන් අපි ඉන්දියාවට ගිහිල්ලා බැස්සොත් එහෙම පිංගදෙන ඒ ඉන්දියාවේ තියෙන සංස්කෘතිය සම්පූර්ණයෙන් වෙනස්නේ අපිට වඩා. ඒ වගේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනදින මේ වැඩ පිළිවෙල. ලෝකයාගේ වැඩ පිළිවෙල කියන්නේ සම්පූර්ණයෙන් වෙනස් එකක්. ලෝකයාගේ හොඳ වැඩ පිළිවෙල දිව්‍ය ලෝකෙට තවත් හොඳට ගියොත් එහෙම ඒක බ්‍රහ්ම ලෝකෙට. තවත් හොඳට ගියොත් ඒක අරූපෙට. ওই වැඩ පිළිවෙලක තමයි තියෙන්නේ. ඒ කියන්නේ කාම රූප අරූප ওই තුනේ ඒක තමයි හැමතිස්සෙම පින්වදිනේ පවත්න්නේ. පවත්න අයට පවත්න්න භූමියක් තියෙන්නේ නැහැ. මේ පවත්න අයට අන්නේ භූමිය තමයි ඒගොල්ලෝ පවත්න්න බලාගෙන ඉන්නේ. එතකොට මේගොල්ලෝ හැමතිස්සෙම පින්වදින තමන් පවත්තන්න යන දේ ගැන බොහොම හොඳ ප්‍රකාශ කරන්නේ. ඒ ඇයිද ඔබව අමාරුයි දාන්න උවමනාවක් නෙමෙයි තියෙන සින්දුනේ ඔබට යහපතක් කරා. මොකද යමෙක් යම් දෘෂ්ටියක් දරාගත්තට පස්සේ පින්වදින එයාට හිතෙන්නේ ඒ දෘෂ්ටිය හරි අනේ පව් මේ අහිංසක මිනිස්සු මේගොල්ලන්ටත් මේක දෙන්න ඕනේ කියලා. ඔබ කලේ දැන් ඔබ මේ නිවන් මඟ අවබෝධ කරගත්තට පස්සේ පින්වදින ඔබට වුණා උනේ මොකද්ද? ඔබගේ ළඟ ඉන්න පිරිසට මේක කොහොම හරි දෙන්න. මොකද ඔබට මේක හොඳයි කියලා හිතනවා නම් ඔබ ඒක දෙනවා. ඒක මේ යහපත්කම මිනිසුන්ගේ තියෙන. එතකොට යමෙකුට තේරුනොත් එහෙනම් මේ නිවන් දකින්නවා කියන එක තුලින් නිවන් දැක්කට පස්සේ ආයේ මේ සත්‍යයට කවදාවත් ගොඩේ ඉන්න බෑනේ. මේ සත්‍යයට ආයේ මේ ලෝකෙට එන්න බෑනේ. මේව කන්න හිම බෑනේ. මේව බොන්න හිම බෑනේ. ලස්සන ගයක් හදාගෙන එහෙම කවදාවත් ජීවත් වෙන්න වෙන්නේ නෑනේ. හිඟන්නේක්වත් නිවන් නම් දකින්න හොඳ නෑ. බලන්න මේගොල්ලන්ට එන මානසිකත්වයේ කොච්චර සුන්දර මානසිකත්වයක්ද කියලා. ඔන්න වැඩනවද මං කියන එක? ඉත නරක මිනිස්සු නෙමෙයි. අසත්පුරුෂය කියන්නේ නරක මිනිස්සු නෙමෙයි වෙන්නේ. හොඳ මිනිස්සු. ඒත් අසත්පුරුෂය. ඒකම ඔබට කියන්නේ මේකද? හොඳ මිනිස්සයා හොඳයි කියලා එහෙම හිතා ගන්න එපා. හොඳ මිනිස්සෙ අසත්පුරුෂය තමයි. ඒගොල්ලන්ට එන හැඟීමෙම ඔබ කල්පනා කරලා බලන්න. රජ වෙනවා කියන එක හොඳයි කියලා හිතාගෙන ඉන්න මිනිස්සෙක් වෙන්නද? හිඟන්නේ දැක්කට පස්සේ එයා පතන්නේ මොකද්ද? අනේ උඹ කවදා හරි රජ වෙයන්. ඊට පස්සේ කවදා හරි ගියොත් මේ රජ වෙන්නේ මම දැන් එයාට බණ කියන්න හදන එයා නේ. එයා නිවනට යන්නේ එයා ආයේ උපදින්නේ නැහැ කියලා. මොකක් කියයිද ඊට පස්සේ? ඈ? ඔය අපරාධ කරන්න එපා මිනිස්සු. එහේ මිනිස්සු මේ අද්දවේ හිඟන්නේක් වෙන්න පුළුවන්. නමුත් ඊළඟ අද්දවේ රජ කෙනෙක් වෙන්න පුළුවන්. තමුසෙ දැන් නිවනට අරන් ගියොත් එහේ මේ මිනිස්සුට ආයේ උපදින්න වෙන්නේ නැහැ. ඊට පස්සේ කොහොමද මේ මිනිස්සු රජ වෙන්නේ? බලන්න තර්කානුකූල නැද්ද කියලා. ඕක තමයි මේ ලෝකයට තියෙන ගැස්ම. හොඳ ලෝකයා මේ දුක දකින්නේ නැන්නේ. ලෝකයා මේ දුක දකින්න තාක්ක ලෝකයට ගැලවෙන්නේ නැහැ. දුක දකින්න ඕනේ පිඟද. දුක දැක්කට පස්සේ තමයි එයා ලෝකේ ගැන එයා හරි හැටි හිතන්න පටන් ගන්නේ. එයාට හිතනොත් එහෙම රජකම කියන එක සැපයක් කියලා, ශක්‍රදේවේන්ද්‍ර පදවිය කියන එක සැපයක් කියලා, සාමාන්‍යයෙන් පොය දවසකට පන්සලට ගිහිල්ලා ශක්‍රදේවිය වෙන්න ඕන අත උස්සන්න කිව්වොත් එහෙම පිඟසෙන. අතේ රිටි බැඳගෙන රිටත් එක්ක එකට උස්සන්නේ අත වැඩිපුර ඉක්මනට මම තමයි පළෙන්ඩම් වෙන්න ඕනේ. බලන්න හොඳට බොරුද කියන්නේ. ගිහිල්ලා බල. ඒක තමයි ඇත්ත ස්වභාවය. ඒකනේ මේ මිනිසුන්ට දොස් කියලා වැඩක් නැහැ සින්ද. මේ මිනිස්සු ඒවා කරන්නේ ඇයි? ශක්‍රදේවේන්ද්‍ර පදවිය හරි සාරයි කියලා ඒගොල්ලෝ හිතාගෙන ඉන්න නිසා. ඉතින් ඒ ගැන පොතපත ලියලා තියෙනවා, පොතපත කියවලා තියෙනවා. ඒක නිසා අපි ඉන්නේ මිනිසුන්ගේ හිතේ ශක්‍රදේවේන්ද්‍ර පදවිය කියන්නේ බොහොම සාර පදවියක් කියලා. දුක්ඛාර සත්‍ය කියන එක වැටහිච්ච දවසට තමයි පින්වතුනි තේරෙන්නේ මේ ලෝකේ ආයි ගොම බින්දුවක තරම් දෙයක් ආ. සාරය කියලා නම් ගන්න දැනක් නැහැ කියලා. සතගතයන් වහන්සේම දේශනා කළේ. ආයි මේ තුන් ලෝකෙම මාත්‍รียේ තැනක් නැහැ කියලා හොඳයි කියලා ආරය කියලා අල්ලන්න. ඒකට පින්වතුනි අර දුක්ඛාර සත්‍ය කොටස තමන්ට අවබෝධ වෙලා තියෙනවා. ඒක අවබෝධ වෙච්ච නැති හැමෝම පින්වතුනි අසත්පුරුෂ ගණයට වැටෙන්නේ. මේ අර අසත්පුරුෂය කියන්නේ දසා කුසලියම කරන කෙනාටත් නෙමෙයි මම දැන් මේ අසත්පුරුෂ කිව්වේ. එහෙනම් ඔන්න ඔය කියන අසත්පුරුෂ පිරිසත් එක්ක පින්වදිනේ ඔබට ජීවත් වෙන්න වෙලා තියෙනවා. ඔය අසත්පුරුෂ පිරිසත් එක්ක ඔබට ජීවත් වෙනකොට පින්වදිනේ ඔබ ටිකක් ශක්තිමත් වෙන්න ඕන ඊට වඩා. නැත්තම් මේ ඔබ වඩා ගන්න මග පින්වදිනේ ඔබට නොදැනීම ඔබගෙන් ලිහිල්ලා යනවා. අය කතා දෙකක් නෑ ඒකේ. ඒකයි ඔබට හැමදෙස්සෙම කියන්න පෙන්නන මේක. ඔබ මොනවා හරි ව්‍යාපාරයක් කළා නම් එහෙමත් නැත්නම් ඔබ මොනවාම හරි දෙයක් ඔබගේ ජීවිතේ ගොඩනගන්න වැඩපිළිවෙලක් කළා නම් පෙන්නන මේ වැඩපිළිවෙල කරන්න ඔබ කොච්චර පරිස්සමෙන් දෙක කළේ ඒ වගේම නිවනත් කරන්න. ගොඩක් අය නිවන කියලා කියව ගමන් පෙන්නන අතහරීමක් ගැන තමයි හිතාගන්නේ. ඒක නිසා ඒගොල්ලෝ මොකද කරන්නේ? රිලැක්ස් වෙනවා ටක් ගාන. ආ නිවන නිවන. අර දෙවිච්ච ඔක්කොම මක් කරනවා අතහැරලා දානවා. දැන් අපේ ස්වාමීන් වහන්සේට මම කියලා දෙන්නේ. ඔබ වහන්සේලා පැවිද්දට එන්න රාගදේශ මොහ අතාරින්න මිස ඔය ඉගෙනගත් දේවල් එහෙම අතාරින්න නෙමෙයි. ඉගෙනගත් දේවල් හරි වටිනවා ලෝකයට යහපතක් කරන්න. දැන් අපේ ස්වාමීන් වහන්සේලා ඉන්න විවිධාකාර හැකියාවල් තියෙනවා. අපේ ආරාමයේ දෙන පුටුවක්වත් පිටින් වියන්න ඕනේ නැහැ සින්සෙ. අති දක්ෂයෙක් ඉන්න පුටු වියන්න පුළුවන්. හාමුදුරනම් ජීවිකාව විදිහට පුටු වුවා නෙමෙයි. ත්‍රිවිධ හමුදාවට සේවය කරපු යුද්ධ කරපු පිරි. නාවික හමුදාවට සේවය කරපු අපේ හාමුදුරු නමක් ඉන්නේ. ආයි මං හිතන්නේ මම දැකලා නැහැ එච්චර සාර්ථකව පුටු කියන්න පුළුවන් කෙනෙක් මගේ ජීවිතේ. නිකන් පුටුවක් නෙමෙයි හාන්සි පුටුවක් කිව්වේ. අර ආත ඉදා ගන්න එක තියන්නන්නේ ඒක. එහෙමද නේද? අතරින් ඉන්නනේ රාගදේශ මොහ. අනිත් එකක අතරින් නේ. අපිට කරදරයක් නැතිව අතරින් ඕනේ නැහැ සින්. දුකට හේතු වෙනේ විතරයි අතරලා දාන්නේ. දුකට හේතු වෙන රාගදේශ මොහ. ඒවයි අතරින් නැති. එවනම් පින්වතුනි ඔබ මේ නිවන් මාර්ගයට පත් වෙනකොට ඔබගේ මොනවා හරි හැකියාවන් කුසලතාවයන් තිබුණා නම් පින්වතුනි ඔබ යමක් කරන්න හරි හරි ධෛර්යයෙන් කටයුතු කරපු කෙනෙක් නම් එහෙම දැන් ඒව අතහැරලා දාන්න එපා. ඒව ඕනේ. ධෛර්යයෙන් කටයුතු කරන්න ඕනේ. ඒ ධෛර්යය තියාගන්න. ඔබ ඒවට ඉගෙනගෙන තිබුණා නම් එහෙම එක එක ක්‍රියාකාරකම්. දැන් පුංචි කාලේ අපි පාඩම් කරද්දී වතුර වේදන් වල කකුල දාගෙන පාඩම් කළා. එහෙම කරපයි මෙතන ඇති. උදේ පාන්දර ඇහැරිලා පාඩම් කළා. ඔළුවෙන් හිටගෙන පාඩම් කළා. නිින්ද යන හින්දා නේද? ඇවිද ඇවිද පාඩම් කළා. ඔය එක එකව කළා නේද? දැන් ඉතින් නිවන් දකින්න හදන්නේ. ඒක නිසා මම රිලැක්ස් වෙන්න ඕනේ. ඔක්කොම අතාරින්න ඕනේ. අතහැරලා ගහක් මුලට වෙලා බුදිය ගන්න ඕනේ. මේ ගැළපෙනවද? එතන මම රාගදේශ මොහ හැමම තියාගෙන අර තමන්ට තමන් පුරුදු කරගෙන ආපු යහපත් ගතිගුණ තිබුණා. වීරෙන් කටයුතු කරන්න පුළුවන් හැකියාවල් තිබුණා. ඒ ඔක්කොමටම ගැහුවපයි. එහෙම කරගන්න එපා. ඔබ පුරුදු කරගෙන ආපු ඒ ගතිගුණ තියෙනවා නම් පිළිගන්න ඒව හරි වැදගත් නිවනට. එහෙම උපරිමයෙන් පාවිච්චි කරන්න පටන් ගන්න. සම්බුද්ධ ශාසනයද කියලා කිව්වට පස්සේ රිලැක්ස් වෙන්න එපා. දැන් මට මතකයිනේ මේකදී මම ගිහි කාලේ මට ඕන වෙලා තිබුණා ලොකු සල්ලිකාරයෙක් කෙනෙක් ඒක නිසා මම ගොඩක් මහන්සි වුණා ඒ උදෙසා. ඊට පස්සේ මම පැවිදි වෙන්න තීරණය කළාට පස්සේ පින්වදෙන මම ඒ ඔක්කොම අතහැරලා දැම්මා. ද? ඈ? එහෙම අතහැරලා දැම්ම නම් එහෙම කො භූමියක්වත් අද අපිට. මම පැවිදි වෙන්න තීරණය කළාට පස්සේ පින්වදෙන මගේ ආදායම ඩබල් වුණා. ආදායම නිකන් ඩබල් වෙනවා. එහෙනම් අර මම පැවිදි වෙන්න කලින් වෙනදනේ මගේ ජීවිතයේ උදෙසා කියලා මගේ පරිවාර සේනාව උදෙසා කියලා යමක් හම්බ කරන්න පටන් ගත්තා නම් ඊට වඩා වැඩි ප්‍රමාණයක් හම්බ කරන්න පටන් ගත්තා වෙනදනේ පැවිදි වෙන්න තියෙන එකලාට පස්සේ අපි අතහැරියා දේවල්. අතහැරියා අර හොඳට එළියට ගිහිල්ලා එහෙම කාලා බීලා ජොලිය හිටපු ඒවා අතහැරියා. පරිප්පුයි බතුයි කන්න පටන් ගත්ත ඉතුරු ටික ඔක්කොම සාසනෙට ඉතුරු කරන්න ඕනේ. අපි මේ පැත්තෙන් අතහැරියා. ට්‍රිප් යන ඒවා අරවා මේ එකක්වත් ඒ ඔක්කොම අතහැරලා දැම්මා. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම යෙදුවේ මානසිකත්වයේ කොහෙද? සාසනෙ වෙන යමක් ඉතුරු කරගන්න. යමක් හම්බ කරගන්න. එක එක විදිහට අපි සාකච්ඡා කර කර ඉඳන් තව දියුණු කරන්න බැලුවා ඒ දේවල්. එහෙමයි කලේ. එන අතෑරි නේ. අතහැරීම නෙවෙයි. රාග දේශ මොහ පැත්ත. ඒ ටික තමයි අතහැරියේ. අනිත් ඒවා අතහැරියේ නැහැ. එහෙනම් ඔබ වුණත් වෙනදේ සාසනයටයි කියලා කියපු ගමන් ඩොක් ගාලා අතහැරලා දාන්න එපා ඔක්කොම. සාසනය කියලා කියන්නේ අතහැරීමට. මොනව අතහැරීමටද? රාග දේශ මොහ අතහැරීමට. මහා කාශ්‍යපයන් වහන්සේ අතහැරියා නම් එහෙම ඔක්කොම මොකද වෙන්නේ? මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අතහැරිය මොනව විතරද? රාග දේශ මොහ විතරයි හොඳ වෙලාවට. ඊට ටිකත් අතහැරියා නම් එහෙම. එහෙනම් පළවෙනි ධර්ම සංගායනාව කෙරෙන්නේ නැහැ නේද? එහෙනම් බුදුහාඳුරන් වහන්සේගෙන් බණ අහගත්ත පිරිස මොකද වෙන්නේ අද? සීසීකට ගිහිල්ලා එක පිරිසක් දන්නවා මේ සූත්‍ර 10. තව පිරිසක් දන්නවා සූත්‍ර 5. ওই විදිහට ගිහිල්ලා පින්විතින් ඉතින් ඒක අරගෙන එන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒ එහෙම එකක් ගැන කතා වුණේ නැති නිසා. ඉතල උන්නාසලට ගෝලයක් හිටියොත් හිටියා. එහෙම නැත්තම් නෑ. ගෝලයා පාඩම් කළේ නැත්තම් ඉතින් කරන් දෙයක් නෑ. රහතන් වහන්සේනේ. එයි. උන්නාසල අතෑරලා ඉන්නේ ඔක්කොම. එතන මොකද? ඒ සූත්‍ර ටික අතරන මෙහෙන් අරේ ටික අතරන මෙහෙන් මෙහෙ ටික අතරන මෙහෙන් මෙහෙ ටික අතරන බුදුරජාණන් වහන්සේ පින්නුවම් පාල අවුරුදු 100ක් විතර යනකොට මොකුත් නැහැ. එන අපිට හොඳටම තේරෙනව නේද පින්නුවනේ සතාගතයන් වහන්සේ අතරින්න කියලා කියන්නේ මොකක් විතරද? රාග දේශ මොහ විතරයි. ඊතුරු ඒවා අතරින්න ඕනේ නැහැ පින්නත. මොකද ඊතුරු ඒවෙන් කරදර යන්නේ. ඒ කියන්නේ ඇත්තටම ඇත්තම කතාව තමයි පින්නුවනේ සන්නහව නැතුව කරන්න පුළුවන් හැම දෙයක්. තණ්හාව උදෙසාම කරන යමක් තියෙනවා නම් ඉතින් තණ්හාව නැතුව ඒක කරන්න බෑ. එහෙනම් තනිකර මෝඩකමටම කරන දේවල් තියෙනවා. ඒක කරන්න බෑ. ඒක අවශ්‍ය නැහැනේ. මේ උදාහරණයක් හදලා ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා. ඔය ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා කියලා කියන්නේ සිංහදෙනි තනිකරම මානසික මුලාවක්. ඒක කළයි කියලා සිංහදෙනි කාගවත් බඩ පිරෙන්නේ නැහැ. කාටවත් සල්ලි හම් වෙන්නේ නැහැ. එහෙම මොකුත් නැහැ. සාසනය නඩත්තු කරන්න ඕනෙත් නැහැ. එහෙම කියලා එකක් නැහැ සිංහදෙනි. ඒක නිසා ඒව තේරුමක් ඇති වැඩ නෙමෙයි. අන්න ඒව ඉතින් සදහටම අතහැරලා යනවා අරියතුන් වහන්සේලාගේ. කිසිම තේරුමක් නැතුව කරන වැඩ පිළිවෙල ඔක්කොම අතහැරලා යනවා. දැන් ඔබටත් ඇත්තටම කිසි තේරුමක් නැහැ ඔක. ඔය අඹදැමි සම්බන්ධතාව කියනවා කිසිම තේරුමක් නැහැ. අඹදැමි සම්බන්ධතාවල මම මේ අදහස් කරන්නේ ලිංගික පැත්ත. ඒව පිළිබඳ කිසිම තේරුමක් ඇති වැඩ නෙමෙයි. නමුත් මිනිසුන්ට ඒව නොකර බෑ. මොකද හේතුව ඒ තරම් මානසික බන්ධනයට අහු වෙලා තියෙනවා. එකම ඔබට කියන්නේ උදේ ඉඳලා රෑ වෙනකන් පස්සේ ඇදලා අතේ කර ගැට හැදෙනකන් gedara ape කාට නිදා ගන්න බෑනේ. දැන් උටෝන් හරිනම් මොකද්ද? ඔය අන්තම් බද්දින්ගක් ගිලගෙන මක් කරගන්න. මුදිය ගන්නනේ උටෝන්. නැවතුට මුදිය ගන්න දෙන්නේ නැහනේ හිත. එහෙ කියන්නේ සිංහදෙන. ඒ තනිකර මානසික පීඩාකාරී ස්වභාවයන් ඔය. ඒ ඔක්කොම. නැවත ඒව එහෙම එකපාර අතාර ගන්න බෑ. ඒව අතාරින්න පුළුවන් හැබැයි දහම තුලේ. මම කියන්නේ ඒකනේ මේ කුණුහරුප නෙමෙයි පින්විතනි මේ ඔය ඔය දේවල් කුණුහරුප වලට වඩා ඔය දේවල් මිනිස්සුන් අනාථ වෙච්ච තැන් වෙයි තියෙන මිනිස්සු පව් පින්විතනි හුදුම අනාථත්වයකට වැහිලා ඉන්න මිනිස්සුන්ට ඒව තේරෙන්නේ නැහැ මොකද මානසික පීඩාවක ඉඳලා එතනින් නිදහස් වෙනකොට පින්විතනි රජකම හම්බුණා වගේ හරියට බැඳෙනවා ඒකට ඒකයි පින්විතනි රාග වෙනවා කියලා කියන්නේ රාගය මහා ගින්නක් කියලා කිව්වේ ඒකයි. නත්ති රාග සමුවග්ගී කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ ඒකයි. රාගය හා සමාන ගින්නක් නැත. ඇදලා ගන්නවා පින්විතනේ ගින්නට. පීඩාවක ඉඳලා පීඩාවෙන් නිදහස් වෙච්ච ගමන් පින්විතනේ එන මානසිකත්වයේ හරි සුවදායකයි. ඒ සුවදායි මානසිකත්වයට ඇලෙනවා. සුවදායි මානසිකත්වයට ඇලුනා කියලා කියන්නේ පින්විතනේ ආපෞසරයක් අර ලෝකෙට ඇලුනා. තව දෘෂ්ටි ප්‍රබල වෙනවා ඊට පස්සේ. 120යි මෙච්චර වෙලා තිබුණේ. ආස්වාදයි කියලා. ඒකට පෙරිලා ඒකෙන් නිදහස් වෙනකොට පින්විතනේ ආපු ආස්වාදය නිසා අර දෘෂ්තිය තව ටිකක් ප්‍රබල වුණා. දැන් 130ක් බවට පත් වුණා. ඔන්නෝයේ මට්ටමට ඇදෙනවා පින්විතනේ හැම එකක්. සැරිසැරියට පුදුමාකාර උවමනාවක් හට ගන්නවා. සෝතාපන්න ඵලය ලැබනකම් සරිසරන්නම තමයි ඕනේ. සරිසරියම අසාර බව වැටෙන්න පටන් ගන්නවා සෝතාපන්න ඵලය ලැබුවට පස්සේ. ඊට පස්සේ අතහැරීමම නාතයි කියන ස්වභාවයටපත් වෙනවා. ඒක නිසා පින්වතුනි අපි පුළුවන් තරම් බලන්න ඔන්නෝය කියන ස්වභාවය අවබෝධයටම ගන්න. අවබෝධ කරන්නේ නැතුව මේක කරන්න බෑ. ඒක නිසා මම ඔබට කියන්නේ පින්වතුනි ඔබට අවබෝධ නැත්තම් මොකද කරන්න තියෙන්නේ? බය වෙන්න දෙයක් නැහැ පින්වතුනි. අවබෝධ කරන්න. කවදාකවත් අවබෝධයි කියලා හිතන් ඉන්න එපා. ඔබට අවබෝධ නැත්තම් කරන්න තියෙන අවබෝධ කරා. මේකේ වෙනදේ හොර පාරවල් නැහැ, කෙටි පාරවල් නැහැ. මොකද මේක තනිකරම මානසිකයි. ඒක නිසා හොරබරු වංචා කරන්න බෑ මේකට. හොරබරු වංචා කළා කියලා ප්‍රතිඵලයක් එන්නේ නැහැ. ඒක නිසා ඔබ හැමදෙස්සෙම බලන්න තියෙන්නේ ඔබට අවබෝධයිද නැද්ද කියලා. අවබෝධ නැත්නම් කරන්න තියෙන්නේ මොකද්ද? අවබෝධ කරන්න. ඔච්චරයි තියෙන්නේ. ඒක නයි දුක් වෙන්න දෙයක් නැහැ. දැන් අද මාපු කෙනෙකුත් මෙතන ඉන්න පුළුවන්. තේයා මේ දහම මේට කලින් අහලම නැහැ. තේයා අදහනවා. අදහලා අද තේරුම් ගන්නවා. තේරුම් ගත්තත් හරි. එහෙනම් ඔබ මේට අවුරුදු 10කට කලින් බණ ඇහුවක් කමන්නේ. මේ වෙනකන් ඇහුව තේරුන්නේ නැහැ. එහෙනම් ඒත් මොකද්ද කරන්න තියෙන්නේ? ආයි අහන්න. අහලමක් කරගන්නද? තේරුම් ගන්න. මේක තේරුම් ගත්ත ගමන් පිටින් ලොකු වෙනසක් හට ගන්නවා ජීවිතේ. ඒකයි මම ඔබට හැමදෙස්සෙම කියන්නේ සිංහලෙන් ඉගෙන ගන්න පුළුවන් මානසිකත්වයේ ඉන්න කියලා. උගන්නන මානසිකත්වයට එන්නේ නැතුව. ගිය සතියේ කිව්වේ ඒකයි අමු ඉරටුවක් වගේ ඉන්න කියලා, වේලෙච්ච ඉරටුවක් වෙන්න එපා කියලා. අමු ඉරටු විතරයි සිංහලෙන් බාණ්ඩ හදන්න ගන්නේ, වේලෙච්ච ඉරටු ලිපේ දාන්න ගන්නේ. ඉලපතක්වත් හදන්නේ නැහැ වේලෙච්ච ඉරටුවලේ. ඒක ලිපේ දාලා දාන විනාශ කරලා දාන එච්චර තමයි. තව උදාහරණ කියලා තියෙනවා ඒවට. අමුවට ඉන්න කියලා. මොකද ඉදුණාට පස්සේ ආයෙත් තියෙන කුණු වෙන විතරයි. ආයෙ වෙන දෙයක් ඉදිරු වෙන්නේ නැහැ. ඉදෙන්න එපා. පුළුවන් තරම් එහෙම ඉන්න. එක්තරා නෝන කෙනෙක්. මේ එක්තරා රටක හිටපු නෝන කෙනෙකුට. ඒ නෝන පින්වතුනේ ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳ PhD එකක් කරපු නෝන කෙනෙක්. ඒ නෝනට ඕන වල පොතක් ලියන්න. ඒ පොතක් ලියන්න ඕන වෙලා එයා පොත් ලියන්න පටන් ගත්තලු. නමුත් ඒවා එහෙම විගිනේ නැහැලු. අන්තිමට සිංහදෙනි මෙයාට ඕනේ වුණාලු මේ ලෝකේ ඉන්න දක්ෂ කතුවරයෙක් මුණ ගැහෙන. තේ කතුවරයා දවසක් ඒ රටට ආවට පස්සේ මේ කතුවරයා මුණ ගැහෙන්න දාගත්තලු. ඒ කතුවරයා ලියපු පොත් ඔක්කොම පිටුතුනේ මිලියන් ගණන් කොපි විකිණිච්ච පොත්. ඒක නම බෙස්ට් සෙලර් කියලා. එතන මේ කතුවරයා බෙස්ට් සෙලර් ඕත කෙනෙක්. මේ කතුවරයා මුණ ගැහුණාට පස්සේ එක්තරා හෝටලයක ඒ මුණ ගැහිලා කතා කරනකොට මේ කතුවරයා විස්තර කියලා එයා කිව්වලු ඔබට මම අවවාදයක් දෙන්න. ඔබ ඔය විශ්වවිද්‍යාලයක හරි එහෙමත් නැත්නම් මොකක් හරි ස්කෝලෙක හරි මට මේවට සිංහල වචනේ නැහැ. මාකටිං සම්බන්ධව කෝස් එකක් කරන්න කියලා කිව්වා. මම ඒක කියනකොට තේරෙනව නේද? මම මේවද ඉංග්‍රීසියෙන් ඉගෙන අපි කියවලා ඉගෙනගෙන තියන්නේ. ඒ මට සිංහල වචන එන්නේ නැහැ. ඒකයි මෙච්චර මේ ප්‍රමාද. ඒ සම්බන්ධව කෝස් එකක් කරන්න කිව්වා. මේක කියනකොට බින්දුවේ මේ නෝනට කේන් තියා. ඒ ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳ PhD එකකුත් කරලා තියෙන මට මේ කෝස් එකක් කරන්න කියලා කියන්නේ මේ අනිත් එක මට අදාළ හේකුත් නෙමෙයි. මට ඕනේ දක්ෂම කතුවරයා වෙන්න. මම මට හොඳට විකුණ ගන්න පොතක් ලියන්නයි මට ඕනේ. ඊට පස්සේ එයා කිව්වලු මේ එහෙම කියන්නේ මේ හරි කතාවනේ අපරාධි මම ඔයාව මෙතනට ගෙන්න ගන්නේ. මම PhD එකකුත් කරලා ඉන්නේ. මම මොකටද ඒව කියවන්නේ, මේ ඒ වගේ කෝස් එකක් කරන්නේ? මේවා මේ සාමාන්‍ය මිනිස්සු කරන ඒවා. එහෙම කියලා. ඉතින් ඒ නෝනාට කිසිම සතුටක් නැහැ මේ හමු වීම සම්බන්ධව. අන්තිමට එහෙනම් හරි කියලා දෙන්න යන ලෑස්ති වෙනකොට ඒ නෝනාගේ ඩයරි එකේ ලියලා තිබ්බ බලපින් ඇතුනේ මේ මහත්තයාගේ නම. ඒ නම ලියලා තිබ්බ බෙස්ට් සෙලර් ඕතර් කියලා නම ලියලා තිබ්බත් මේ මහත්තයා මේක දැකලා අර නෝනාෙන් අහවලු, මේ ඔය මොකද්ද පොතේ මගේ නමට ඉස්සරහින් ලියලා තියෙන්නේ බෙස්ට් සෙලර් ඕතර් කියලා. බෙස්ට් සෙලර් කියලා ලියලා තියෙනවා මිස බෙස්ට් රයිටින් කියලා ලියලා නැහැ නේද කියලා අහුවා. මේ ලෝකෙන දක්ෂතම පොත් ලියන මනුස්සයා මම නෙමෙයි. නම පොත් විකුණන මනුස්සයා මම. ඔබට ඔබගේ පොත් විකිණෙන්නේ නැත්තේ ඔබගේ ලිවීමේ දක්ෂතාවය අඩුකමට නෙමෙයි, ඔබ පොතක් විකුණ ගන්න දක්ෂ කෙනෙක් නෙමෙයි කියලා. අර වාන්සෙන් ඇතුළේ ඉගෙන ගන්න ලෑස්තිලා හිටියනවා. මොකද වෙන්නේ? එයාට සාර්ථක වෙන්න පුළුවන්. හොඳට මතක තියාගන්න. මේ මේක පින්වදින මේ නිවනට වගේම ඔබගේ ජීවිතේ හැම එකටම බලපානවා. හැම තිස්සෙම පින්වදින තමන් ආශ්‍රය කරන අයගෙන් දෙයක් ඉගෙන ගන්න උත්සාහ කරා. ඒකට සමාජ පින්වදින පුළුවන් තරම් කියන්නේ කට අඩු කරලා කන වැඩි කරගන්න. කට අඩු කරගෙන කන වැඩි කරගන්න පුළුවන් තරම්. එතකොට පින්වදින තමන් වටේ ඉන්න පිරිස ගත්ත මොනවා හරි අවබෝධයක් තියෙනවනේ. ආන් ඒ අවබෝධය මකර ගත්ත හැකිද? තමන්ට ලබා ගත්ත හැකි. මේ නිවන් මාර්ගයටත් එහෙමම තමයි පින්වත. මෙතන ඉන්න ස්වාමින් වහන්සේලා ඔක්කොම ගත්තොත් එහෙම මේ ඔක්කොම සමව මඟ වැඩක් නැතුව ඇති. කෙනෙකුට ටිකක් වැඩිපුර මඟ වැඩෙනවා ඇති. කෙනෙකුට ටිකක් අඩුවෙන් මඟ වැඩෙනවා ඇති. තව ස්වාමින් වහන්සේ නමක් ඉන්න පුළුවන්. උන්වහන්සේට මඟ වඩන්න වෙලාවක් නැතුව ඇති. සමහරට දායක දායකවන්ගේ වැඩ කළා දීලා පන්සල් වල හිමින ස්වාමීන් වහන්සේලාට කරන්න වෙලාවක් නැහැ නේද? දායක දායකවන්ගේ වැඩ කරන වෙලාව හැදෙන්නේ. එහෙමත් වෙන්න පුළුවන්. හැබැයි අපි හිතමු වැඩිපුරම මග වඩන ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. අන්නේ උන්වහන්සේ කරන දේශනාවට සවන් දීගෙන හිටියනම් මොකද වෙන්නේ? උන්වහන්සේ භාවනාවේදී නගාගත්ත භාවනාවේදී යම් අවබෝධයකට පත් වුණා නම් එතනදී අන්නේ අවබෝධය කියනවා. කියනකොට මොකද වෙන්නේ? ඒක අහගෙන ඉඳලා පින්වතුනි අපිට මේ ඥානය හැමම ලබන්න පුළුවන්. අන්න ඒක තමයි සිංහසෙන් ඉගෙන ගන්න එකේ තියෙන වටිනාකම. ඉගෙන ගන්නවා කියලා කියන්නේ ඇත්තටම එහු ගන්න දෙනවා. ඉගෙන ගන්නවා කියන්නේ සිංහසෙන් දත්ත ගබඩාවක් අරගන්න එකට එහෙම නෙමෙයි. ඒකත් ඉතින් මිනිස්සු අද වැරදියට අල්ලන් ඉන්නේ. ඉගෙන ගන්නවා කියලා හිතන් ඉන්නේ මොකක්? ගොඩාක් දැනුම දන්නවා. ගොඩාක් දේවල් දන්නවා. එයා ඉගත කියලා තමයි එයා හිතන් ඔක්කොම හිතන් ඉන්නේ. නෑ සිංහසෙන්. ඉගෙන ගන්නවා කියලා කියන වචනේ. ඔය এডুকেෂන් කියන වචනේ සිංහසෙන් ඇවිදලා තින්නේ ලතින් භාෂාවේ. ඒ ලතින් භාෂාවේ ඒ වචනේ තේරුම තමයි. ගත්ත දෙයක් තුළින් යමක් නිර්මාණය කරනවා කියන්නේ. දෙයක් ගන්නවා කියන එක නෙමෙයි. ගත්ත දෙයක් තුළින් යමක් නිර්මාණය කරනවා කියන එක. ඔබ මේවා හරියටම දන්නවා නම් ඔබ මේවා හරියටම ඔළුවට ගන්නවා නම් එතන ඔබට ගොඩාක් ඉස්සරහට යන්න පුළුවන්. මද තියාගන්න ගත්ත දේ නෙමෙයි এডুকেෂන් කියලා කියන්නේ. ගත්ත දේ නැවත සකස් කිරීමෙන් එක එක ආකාරයේ සකස් කිරීමෙන් නිපදවන අලුත් නිර්මාණයක් කිරීම තමයි මේ දේ এডুকেෂන් කියලා කියන්නේ. දැන් දහම ගන්න ඕනේ තරම් පිළිස. දහම ගත්තට වෙනතන මේ දහම සකස ගන්න තේරෙන්නේ නැහැ. දහම නම් පද වශයෙන් ඕනේ තරම් දන්නවා. නමුත් ඒ දහමෙන් ගන්න තියෙන ප්‍රයෝජනය ගැනීම උදෙසා කරුණු සකස් කරගන්න එයාට තේරෙන්නේ නැහැ. එහෙනම් පින්වතුනි, එයා නිකන් දහම දැනගෙන ඉන්න CD එකක් විතරයි. වැඩි මොනොත් DVD එකක් කියමුකෝ. නැත්නම් hard drive එකක් කියමු. මුළු ත්‍රිපිටකයේම පාඩම් අයත් ඉන්න පුළුවන් පින්වතුනි. ත්‍රිපිටකයේ කරුණු ඕන් තරම් පෙන්වන්න යන්න පුළුවන් පින්වතුනි. නමුත් කවුරු හරි මොනවා හරි කියපු ගමන් පින්වතුනි බල්ලා බූරුවා කියලා බයින මට්ටමට එන්නේ. ආත්මොද පරම්පරාවටම බයින මට්ටමට එන්නේ. එහෙනම් මෙංගතුනි දහම ගත්ත විතරයි ඒ දහම හසුරුව ගන්න බැරි වුණා. දක්ෂ දේශකයෙක් කියලා කියන්නේ වචන දන්න කෙනාට නෙමෙයි. දක්ෂ දේශකයෙක් කියලා කියන්නේ මෙංගතුනි දන්න වචන ටික හරියට හසුරවන කෙනාට. නිර්මාණශීලීව හසුරවන අය. මෙතන ඔබ දේශකයා කියන්නේ කාටද? ගොඩක් දන්න කෙනාට. නෑ මෙංගතුනි ගොඩක් දන්නවා කියලා වැඩක් නෑ. දන්න ටික හතුරව ගන්න දැනගන්නවා. ඒකයි ක්‍රමේ. ගණිතඥයා කියලා කියන්නේ ඉලක්කම් ඔක්කොම තියෙන කීයද? බිංදුවත් එක්කම ගත්තොත් 10යි. නේද? බිංදුව 1 2 3 4 5 6 7 9 10. ඔච්චර ඉලක්කම් තියෙනවා. දැන් ඔය ටික දන්න කෙනා ගණිතඥයද? නෝ ඔය මොන්ටිසෝරි යන පොඩි එකක් දන්නව නේද ඔය ටික? මේ ගණිතඥයද? නෑ. පොඩි එකක් දන්නේ ඔය 10 විතරයි. නැත් ගණිතඥයා දන්නෝ ඕව එහෙම හෙට එහෙට මෙහෙට දාන්න එහෙට මෙහෙට එහෙට මෙහෙට දාලා එක එකව එකට කරන්න. අද ලෝකෙ ඉන්න දක්ෂම ගණිතඥයත් කරලා තියෙන මොකක්ද? ඔන්න ඔය කියන ඉලක්කම් 10 එහෙට මෙහෙට දාලා එක එක දේවල් කර කර ඒවා ලොහු කළා පොඩි කළා වැඩි කළා බෙදුවා ආදි වශයෙන් එයා මේකම කර කර ඒ ටික කරන්න තමයි දන්නේ. එතකොට දැන් කල්පනා කරලා බලන්න එහෙනම් ඉලක්කම් 10 දන්න කෙනා නෙමෙයි දක්ෂයා. ඒ ඉලක්කම් 10 නව නිර්මාණ කරන්න පුළුවන් කෙනායි පින්ගද නිදක්ෂයා. ඒක නිසා පින්ගදනි ඔබට පුළුවන්කම තියෙනවනේ පුළුවන් තරම් මෙන්න මේ කියන දහම අරගෙන ඉඳලා. ඔය දහමෙන් නව නිර්මාණ කරා. දහමෙන් නව නිර්මාණ කියන්නේ තව දහමක් නිර්මාණය කරන්න කියන එක නෙමෙයි. දහම අරගෙන ඉවරලා පින්වතුනි ඒක එක එක දේවල් වලට දාලා බලන්න. දැන් උසස් පෙළට කවුරු හරි අවකලනේ ඉගෙන ගත්තා. අවකලනේ ඉගෙන ගත්තා කියලා නිකන් හිටියේ නෑ. ඊට පස්සේ මොකද කළේ? ඒව ඇප්ලයි කළා එක එක දේවල් වලට. කවුරු හරි නීතිය ඉගෙන ගත්තා නම් ආ මං ඒ නීතිය දන්නවා කියලා නිකන් හිටියේ නෑ. නීතිය දැනගත්තා කියලා හරියන්නේ නෑ මේකද? කෙනෙක් ඉන්න පුළුවන් මුළු නීති පොතම කඩපාඩම්. උසාවියේ කතා කරන්න පටන් ගන්න තාම අවුරුද්දයි නීති පොතම පාඩම්. තව කෙනෙක් ඉන්නවා නීති පොත එහෙම පාඩන්නේ නැහැ. අවශ්‍ය වෙලාවට නීති පොත පෙරලලා බලනවා. වරලා එයා කරුණු සටහන් කරගන්නවා. දැන් ඉතින් අවුරුදු 30ක් විතර ওই වැඩේ කරනවා. දැන් කවුද දක්ෂය? දෙවෙනි එක. මොකද මෙංගදනේ එයාට ඇප්ලිකේෂන් වැඩි. එයාට යමක් ඇප්ලයි කරන්න පුළුවන්. වැඩ පිළිවෙලක් එයාගේ හිතේ තියෙනවා. හැමදෙසෙම මතක තියාගන්න ඇප්ලිකේෂන් ඒක තමයි වැදගත් වෙන්නේ. තාම මේකට යොදන්න පුළුවන් හැකියාව තමයි ඕන වෙන්නේ මේක. ඔබ ඒක දිනු කරගන්න පුළුවන් තරම්. තථාගත ධර්මයේ තියෙන තනිකරම ගැටළු निराකරණයනේ. ඒ ගැටළු निराකරණය කරන්න පුළුවන් එක ක්‍රමවේදයක් තියෙන මිනිස්සුනේ. ඒ ක්‍රමවේදය හරියට අල්ලගෙන ඉවරලා ඊට පස්සේ ඒ ක්‍රමවේදය දාන්න. ගැටලුවට පුළුවන් තරම් දාන්න. ඊට පස්සේ වෙනදෙනි ඔය මේ සද්ධර්ම වාගීශ්වර වෙනවා. දේශපාලන වේදිකාවට නැග්ගහමනේ වැඩිපුර සද්ධර්ම වාගීශ්වර බිහි වෙන්නේ. නමුත් සද්ධර්ම වාගීශ්වර වෙන්න පුළුවන්. ඒ කියන්නේ බිංගදෙන කෙලින්ම ඇවිදින සද්ධර්මය. අරිහතුන් වහන්සේ කියන්නේ කවුද? ඇවිදින සද්ධර්මය. අස්සජී මහරහතන් වහන්සේ වඩනකොට උපතිස්ස පිරිවැජිය දකින්න වෙලාවේ අස්සජී මහරහතන් වහන්සේ කියන්නේ කවුද? ඇවිදින සද්ධර්මය. හැබැයි උන්වහන්සේ දැනන් හිටියේ මොකක්ද? සූත්‍ර දෙකයි. ධම්මසප්පවතුන් සූත්‍රය, අනන්ත ලක්ෂණ සූත්‍රය විතරයි. නමුත් ඇවිදින සද්ධර්මය. කතා කළොත් මොකද කතා කරන්නේ? ධර්මයක් කතා කරන්නේ. වෙන දෙයක් කතා කරන්නේ නැහැ. ධර්මයේ තමයි ගැළපෙලා ඉන්නේ ඔක්කොම. ඔබට මේ න්‍යාය හොඳට අවබෝධ වුණාට පස්සේ වෙනසෙන් කවුරු හරි කුණු හරපයක් කිව්වා. ඔබට ඒකේ දහම් අර්ථය වැටහෙන්න පටන් ගත්තා. මොන දේ කියෙව්වත් එහෙම තමයි. මොකක් ගත්තත් වෙනසෙන් ඒකේ තියෙන දහම් අර්ථය වැටහෙන්න පටන් ගන්නවා ඊට. ඒක නිවනට යොදා ගන්න පුළුවන් විදිහ. ඕනේ කුණු හරපයක්. ලෝකේ දෙන ඕනෙම දෙයක්. ගත්තොත් වෙනසෙන් ඒක නිවනට යොදා ගන්න පුළුවන් විදිහ තමයි හැදිලා එනවා. ඒක එන්නේ පින්වදින පුහුණුව තුලේ. එහෙමනම් බෙන්ගතුනි ඔන්න ඔය සත්‍යෙට තමන්ව පුහුණු කරනවා නම් දැන් ඉතින් හිතට මොන සිතුවිල්ලක් ආවත් කමක් නැහැ නේද? ඇයි ඒ එන සිතුවිල්ල දහමට හරවන්න පුළුවන් නම් බෙන්ගතුනි දැන් ඉතින් සිතුවිල්ලක් එනේන වාරයක් ගන්න තමන්ගේ නිවන වැඩනවා මිසක් වෙන එකක් නැහැ. නමුත් ඒක කරගන්න බැරි වෙච්ච එක මම වෙන්නේ බෙන්ගතුනි තමන් අනිච්ච දුක්ඛ අනත් අනිච්ච දුක්ඛ අනත් අනිච්ච දුක්ඛ අනත් කියලා හිතනකොට බත්පංගුවක් හිතට මැවිලා ආවොත් එමු දැන් මොකද වෙන්නේ? ඇවිල්ලා කියනවා අනේ ස්වාමීන් හරි කරදරයි ස්වාමීන් මම අර පොඩි කාලේ කෑව බුරියානි එකක් අර මැද විතරේ දාලා මට ඒ විතරේ මැවි පේනවා. ඔන්න ඔහොම එකක් කියනවා නේද? හැබැයි දහම හරියට අවබෝධ කරගත්තා නම් ඒක යොදන්න පුරුදු කරගත්තා නම් සිංහසනේ. ඕක ඇයිලා කියන්න ඕනේ නැහැ නේද? නැත්තම් කියන්න ඕනේ කොහොමද ස්වාමීන් වහන්සේ මම පොඩි කාලේ කාපු අර බිත්තරේ මැවිලා එනවා ස්වාමීන් වහන්සේ එනවා බිත්තරේට. එහෙමනේ හරිනම් කියන්න ඕනේ නේද? මං දහම දානවා බිත්තරේට කුඩු වෙලා යන බිත්තරේ. දැන් ඕන එක කාපුද? මොකද වෙන්නේ ඔබ මාගාවට එන්නේ ගැටලුවක් කියාගෙන නම් පින්විසෙන ඔබ ගැටලුව විසඳන්න දන්නවා නම් ආයි මාගාවට ගැටලුවක් කියාගෙන එන්න ඕනේ. ඔබ ගැටලුව විසඳන විදිය හරියට ඉගෙන ගත්තා නะ. ඉගෙන ගත්ත පමණින් මේක කරන්න බෑ පින්විසෙන. ඉගෙන ගත්තා ඊට පස්සේ මක් කරන්න ඕනේ. ඊට පස්සේ මේක යොදන්න ඕනේ. ගණිතය. ගාන හදන විදිය ඉගෙන ගත්තට විතරක් මදිනේ මේ. ඊට පස්සේ අපි ගාන හදන විදිය යදුවා. ගාන හදන විදිය ඉගෙන ගන්න අපි පාවිච්චි කළේ විනාඩි 5යි. ගාන යොදන්න දවස් පහක් පාවිච්චි කළා. ඒකයි ක්‍රමේ. හොඳට කල්පනා කරලා බලන්න. මේකම තමයි අනුගමනය කළේ. මෙන්න මම නෑ උගන්නදි ඒක. ඉස්සෙල්ලා මම ළමයට ගාන කියලා දෙනවා. තේරුණාද තේරුණාද කියලා අහහා එයාට ගාන කියලා දෙනවා. ඒ අයට ගාන තේරුණා කියලා කිව්ව ගමන් ඊට පස්සේ එනම් මේ ගාන ඔව්වයි මමයි දෙන්නම හදමු. නෑ ඒගොල්ලෝ මාත් එක්ක ගාන හදනවා. මමත් බෝඩ් එකේ ගාන හදනවා. ඒගොල්ලොත් ඒගොල්ලන්ගේ පොතේ ගාන හදනවා. එහෙම නැත්නම් මම බෝඩ් එකේ ගාන හදනකොට ඒගොල්ලෝ මට මං ලියනවා විතරයි ඒගොල්ලෝ මට කියනවා ගාන හදන හැටි. ඒකත් කරලා ඉවුනාට පස්සේ ඊට පස්සේ කියනවා හොඳයි එහෙනම් මම බලන් ඉන්න උඹලා හදහල්ලක බලන්න ගාන කියලා තව ගානක් දෙනවා. එතන මං ඉන්න තැන මේගොල්ලෝ ගාන හදනවා. එතකොට පිංගදේ වැරදිනවා නම් මොන හරි තේරෙනවා. ඒකත් ගල්ලේ වුණාට පස්සේ ආ හොඳයි එහෙනම් දැන් ගෙදර ගිහිල්ලා මෙන්න මේ ගණන් ටික හදන්න. කියලා ගණන් 1000ක් විතර දෙනවා ගෙදර ගිහිල්ලා හදන්න කියලා. එතකොට පින්වතුනි මේගොල්ලෝ මගේ ඉස්සරහම මේ ගාන හොඳට පුළුවන් කරගෙන ගෙදර යන්නේ. මමත් හොඳටම දන්නවා ඒගොල්ලන්ට ගාන පුළුවන් කියලා. දැන් එතකොට ගෙදර ගිහිල්ලා ඒගොල්ලන්ට කරන් තියෙන මොකද? නිරන්තරයෙන් ගණන් හදන එක. හදන විදිහ ඔක්කොම දන්නවා ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා දැන් දිගින් දිගටම ගණන් හදනවා. ගණන් හදලා පින්වතුනි දැන් එක එක જાතිය ගණන් එක එක විදිහට ඒගොල්ලන්ට හදන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ විභාගයට ගණන් දුන්නාට පස්සේ වෙනදෙන. ගොඩක් දුරට හදපු જાතිය ගණන්. ඇයි ගණන් ගොඩක් හදලා තියෙන්නේ? ගණන් හදන විදිහ හොඳට හුරු වෙලා තියෙන්නේ. ඒක නිසා වෙනදෙන. ඒගොල්ලන්ට හරි ලේසියෙන් ගණන් හදා ගන්න පුළුවන්. ඔය ක්‍රමයෙන් තමයි වෙනදෙන අපි දාන්න ඕනේ මේකට නිවනට. තථාගතයන් වහන්සේ ගැටළු ලෙහෙන ක්‍රමයේ ආයත්තා. ගැටළු ලෙහෙන ක්‍රමයේ ඔච්චරයි දෙන්නේ. බොහොම සරල දෙයක්. ගැටලු ලෙහෙන ක්‍රමේ මේ ලෝකේ යම් දුකක් ජනිත වෙනවා නම් අපිට පින්විතර ඕක අපිට දෙන ගැටලුව. ගැටලුවක් කියලා කියන්නේ අපිට දුක ගේන එකක්. පීඩාවකටපත් කරන එකක්. එහෙනම් පීඩාවටපත් කරන යම් වැඩපිළිවෙලක් තිබුණා නම් අපේ ජීවිතවල පින්විතර ඔන්න ඔවට කියනවා අපි ගැටලු කියලා. එහෙනම් දැන් අපි කරන්න ඕනේ මොකද්ද? මේ ගැටලුව निराකරණය කරන ක්‍රමේ හොයාගත්තා. තථාගතයන් වහන්සේ එන්න උන්වහන්සේගෙන් හෝ උන්වහන්සේගේ ශ්‍රාවක පරිණාමයෙන් හරි කමන්නේ මක් කරගන්නවා. මේක ඉගෙන ගන්නවා. එහෙනම් බින්දුනේ ඔබට හොඳට මේක පුළුවන් වෙනවනේ මේක මේ ක්‍රමේ. හැබැයි ක්‍රමේ පුළුවන් වුණා කිව්වට මම විශ්වාස කරන්නේ නැහැ ඔබ. මේ ක්‍රමේ දක්ෂයෙක් කියලා. ක්‍රමේ පුළුවන් වෙච්ච පමණින් දක්ෂයෙක් වෙන්නේ නැහැ. මක් වෙනෝනේ මේ ක්‍රමේ ඇප්ලයි වෙන්න ඕනේ. ඉතින් මේ ක්‍රමේ ඔබ ජීවිතේට ඇප්ලයි කරනකොට බින්දුනේ ඔබගේ මුහුණු වලින් හොයාගත්තා කිව්ව මේක ජීවිතේට ඇප්ලයි කරනවා කියලා. හයි ටික මක් වෙනවා. පැහැපත් වෙන්න පටන් ගන්නවා ඔබගේ මුහුණු. පිපෙන්න පටන් ගන්නවා සිංහසෙ. මේ ක්‍රමය ඇප්ලයි කරද්දී. ඒකට හේතුව මොකක්ද? ඒකට හේතුව මොකක්ද? මතකයි නේද සිංහසෙ? රාගය කියන්නේ ගින්න. ගින්නට සූචන එක තමයි කරන්නේ නැවතේ. ද්වේෂය කියලා කියන්නේ සිංහසෙ ඊටත් එහා ගිය එක. ද්වේෂය කියන්නේ නිකන් සිංහසෙ ඇසිඩ් එකක් වගේ. ඇට හැම ඔක්කොම දිරනවා ද්වේෂයෙන් ඉන්න වෙලාව. මතකයි අපි ගිය සතියේ කතා කළේ කවුරුහරි දේශයට පත් වුණොත් එහෙනම් මොකක් කරන්න කියලා කතා කරන වේගය මක් කරන්න කියලා අඩු කරන්න කියලා වචන දෙකක් අතර පරදරේ වැඩි කරන්න කියලා ටිකක් මොකද හේතුව එයාට ඒව දරාගෙන ඉන්න බෑ. යමෙකුට දේශයක් ජනිතුනාට පස්සේ ඒ දේශය දරාගෙන ඉන්න බෑ සේකට. එහෙනම් එයාම මක් කරගන්නවද ඊට පස්සේ? එයා මේකෙන් අයින් වෙනවා. නමුත් එයා වචන දෙකක් කියනකොට වචන තුනක් කිව්වොත් මේ ස්පීඩ් එකෙන් මොකද වෙන්නේ? දැන් ඒගාගේ දේශයට තව භූමි තෙල් වැටලි වෙලා පත්තු වෙලා යනවා දිගින් දිගටම. එහෙනම් දේශය කියලා කියන්නේ හේතුන ඇසිඩ් වගේ තනිකර පුච්චල දානවා ශරීරේ. එහෙනම් රාග දේශ මෝහ කියන ස්වභාවයෙන් හැමදෙස්සෙම ජීවත් වෙන කෙනා පින්වදනේ මහා පීඩාකාරීව ජීවත් වෙලා එයා මහා පුදුම අඳෝනාවක ඉන්න කෙනෙක්. නමුත් රාග දේශ මෝහයෙන් ටික ටික ඈත් වෙනකොට පින්වදනේ ඒ කෙනාව දවන තමන ප්‍රශ්න එයාට නෑ. එයා හරි නිරෝගී වෙනවා. එයා හරි පැහැපත් වෙනවා. ප්‍රියමනාප සුළු පන්සෙබ් බවට පත් වෙනවා. ඒක බලාගත්ත හැකි ඔබ තුළ එහෙම. ඊට පස්සේ ආයි ඔය කාන්තාවුන්ට එහෙම මේකප් වලට සල්ලි වේදම් කරන්න දෙයක් එහෙම නැහැ. මේකප් දාලා එච්චර ලස්සන කරගන්න බෑ සිංහසනි මුණ. මේකප් දැම්මම කාමුක කරගන්න විතරයි පුළුවන්. ලස්සන කරගන්න බෑ මුණ. කාන්තාවක් මේකප් කරන්නේ තමම කාමුක කරගන්න. ඒ කාමුකත්වයේ ලස්සන තමයි ලෝක සත්‍ය ලස්සන කියලා කියන්නේ. නෝ ලස්සන කියන්නේ ඒකට නෙමෙයි. ආච්චි අම්මලා ඉන්නවා ලස්සනයි. මේකප් කරන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ ලස්සනයි. ඇයි? හැමදෙස්සෙම hina වෙලා ඉන්නේ. හැමදෙස්සෙම හොඳ වචන කතා කරගෙන, හරි කරුණාවන්ත ආච්චි අම්මලා සීයලා ඉන්නේ. එයා දැන් කරපස්සේ තරුණයන් මේ ගෙදර ආරය යන්න හදන්නේ. එහෙම අවශ්‍යතාවයක් නැහැ. කාන්තාවක් දැක්කම තරුණේ ගෙදර ආරය යන්න හදනවා කියලා කියන්නේ මොකද්ද? සමහර කාන්තාවල කියන බලහංග මම යනකොට කොල්ල බලන්න බැලිල්ල මන් දිහා. ඒ හරි ආඩම්බරෙන් කියන. ඔක ආඩම්බරෙන් කියන්නේ නෑ. හැමෝම ප්‍රියමනාප ස්වභාවයට පත් වෙනවා පිංගත. ඒකට තමයි මුකවන්නෝ විපසීදති කියලා සදාගතන් වහන්සේ දේශනා කළේ. ආර්ය මෛත්‍රී වඩන කෙනාට මුකවන්නෝ විපසීදති කියලා. ශරීරය හොඳට පැහැපත් වෙනවා. ඒ කියන්නේ පිපෙනවා කියලා කිව්වේ ඒකයි. පිපෙනවා කියන්නේ අර පාංගෙදී පිපෙනවා වගේ එහෙම නෙමෙයි. මල පිපෙනවා වගේ. හොඳ තිරිපුන් ස්වභාවයකට පත් වෙනවා පිංගතනේ. අර දවන 1000යි ස්වභාවය නැති වෙලා යනවා තමන්ගේ තුනේ. හැබැයි අපි මග වඩන්න ඕනේ ඒක කරගන්න. නෑ මං කියුවේ ඒක මග වඩද්දි වෙන දෙයක් මිස ඒක වෙනුවෙන් මග වඩන්න නෙමෙයි. හේතුව පිංගතනේ ගැටලුවක් ආවට පස්සේ ඒ ගැටලුවෙන් තමන්ව පුච්චන කාලය අඩුයි. ඒ ගැටලුව ලෙහන්න දන්නව නම් දැන් ගැටලුවෙන් පුච්චන කාලෙමක් එනවා අඩු වෙනවා. ගැටලුවෙන් පුච්චන කාලය අඩු වෙනවා කියලා කියන්නේ සිංහසනේ. එයා පැහැපත් වෙන එකයි අහන්න දෙයක් නැහැ. එහෙනම් ගැටලුවෙන් තමන්ව පුච්චන කාලය අඩු වෙන නම් තමන් ගැටලු निराකරණය කිරීම පිළිබඳ විශේෂඥයෙක් බවට පත් වෙනවා. එහෙනම් දැන් ඔබ මෙහෙ ඇවිදilla පිංගුතරේ ඔබ මේ කරන ඩිග්‍රී එක මොකද්ද? විජටේ ජටන් ඩිග්‍රී එක කරන්නේ. විජටේ ජටන් PhD කරපු දවසට වැඩේ ඉවරයි. මේ වෙනුවෙන් අවුරුදු 5ක් නෙමෙයි පෙන්නේ ජීවිත කාලෙම උනත් ඉගෙන ගන්න වටින දෙයක් මේ. ඇයි ගැස්ලු නිරාකරණය? තනිකරම ප්‍රායෝගිකයි. එහෙන් දැන් බලන්න බුදුදහම කියන එක තනිකරම ප්‍රායෝගික නැද්ද කියලා? බුදුදහම කියලා කියන්නේ සූත්‍ර ටිකක් නෙමෙයි පෙන්නේ. ඒ සූත්‍ර ටික කියෙව්වට පස්සේ පෙන්නේ දැන් අපි පොතක් කියෙව්වට පස්සේ ඒ පොතේ අපිට ගන්න දෙයක් තියෙනවා. අන්නේ වගේ සූත්‍රයක් කියවුවට පස්සේ බෙංගදෙන මේ සූත්‍රයේ සැඟවිච්ච කරුණක් තියෙනවා අපිට ගන්න ඇදලා. අන්නේ ඒක වුණේ අපි ගන්න. ඒක ගන්න බුද්ධිමත් වෙනවා. අර සූත්‍රේ මහන්න ඕනේ නැහැ කියන බෙංගදෙන කෙනෙකුට. අර කියන පොඩි කොටස වුණා නම් හොඳටම ඇති. ඒක ගත්තනම් දැන් කරන්න තියෙන්නේ මොකක්ද? දැන් ඒක යොදනවා. යොදීම තුල තමයි වෙනසනේ. තනිකර පුළුවන් තරම් ඒක යොදන එක ඇතුලේ තමයි. තමන්ව ඒක පිළිබඳ විශේෂඥයෙක් බවට පත් වෙනවා. යෙදීම තුල. යොදන්න බෑ මේක තේරුන්නේ නැත්තම්. ඒක නිසා අපි නැවත නැවතත් මේක තේරුම් ගමු. දැන් යොදවන එක මට කරන්න බෑ. යොදන එක කරන්න පුළුවන් කාටද? ඒක ඔබට. මම කිය මට මේක කරන හැටි කියලා දෙන්න පුළුවන්. භාවනා වැඩසටහනට ආවට පස්සේ ඔබට මේක තේරුණාද නැද්ද කියලාත් බලන්න පුළුවන්. ඒකට තමයි පින්වදෙනි දවස් දෙකක්ම ඔබගේ න්‍යාය ධර්මයේ අහන්නේ. සමහර අය සාර්ථක උත්තර දෙනවා, සමහර අයට උත්තර දී ගන්න බැරි වෙනවා. උත්තර දී ගන්න බැරි වෙනාට ආයෙ එක කියලා දෙනවා. හැබැයි ආයෙ ඔබ මොකද්ද කරන්න ඕනේ? මේක යොදන්න ඕනේ. භාවනාව කියලා කියන්නේ ඒකට. ඒකයි සතාගතයන් වහන්සේ දේශනා කළේ පින්වදෙනි මේක භාවනාව නෙමෙයි මොකක් කියලාද? භාවිතාව. සතාගතයන් වහන්සේගේ දේශනාවේ තියෙන භාවිතාව කියලා. භාවේ තබ්බන්ති මේ භික්කවේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු කියලා. භාවිතා කරන්න කියලා. භාවිතා කරන එකම තමයි භාවනාව කියලා කියන්නේ. භාවනාව කියලා කියන්නේ වැඩිවීමට. භාවනාව වඩනවා කියලා කියන්නේ වැඩිවීම වඩනවා. කැච් එකක් අල්ලනවා. කැච් කියන්නේ මොකටද? අල්ලනවාට. භාවනාව කියන්නේ වැඩෙනවා. පෘතුල බවට පත් වෙනවා. භාවිතාව තුළින් තමයි වැඩිම සිද්ධ වෙන්නේ. එහෙනම් මේ දහම් කරුණ භාවිතා කරන්න ඕනේ. දවසකට වැඩිම වාර ගානක් භාවිතා කරන කෙනා තමයි මේක දිනන්නේ. මොකද වින්දනේ එයා ඒ අංශේ පරමේශ්වරයේ බවට පත් වෙනවා. හොඳවල ගැටලු විසඳන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. අන්තිම ස්වභාවයක් එනවා පින්වදෙන. එයා ගැටලු විසඳීම තමයි එයා කියන්නේ. ඉතින් ගැටලු විසඳීම කියන දැන ගැටලුවකට ඉන්න පුළුවන්. ඉන්න බෑ. අරිහතුන් වහන්සේ කියලා කියන්නේ පින්වදෙන. ගැටලු විසඳීම කියන ස්වභාවයටම පත් වෙලා දැන් තියෙන්නේ. ඒක නිසා ආයි කවදාකවත් ගැටලුවක් එන්නේ නැහැ. එහෙනම් දැන් ඔබට කරන්න තියෙන දෙයනේ මේක හොඳට තේරුම් අරගෙන නැවත නැවත මේක යොදන්න. එක එක දේවල් වලට යොදන්න. ඔබට තියෙන ප්‍රශ්න වලටම යොදන්න. කොච්චරනම් ප්‍රශ්න තියෙනවද ඔබ නේ දන්නේ? ඒවට යොදන්න. ඔබට දුකක් කරදරයක් ආපු හැම වෙලාවකම යොදන්න. යාළුවෙකුට දුකක් කරදරයක් ආපු වෙලාවක ඔබ යොදන්න. යාළුවට කියන්න යන්න එපා. ඔබ යොදන්නේ ඒකට. යාළුවෙක් අඳාගෙන ඉන්න අනේ බලහංග මගේ කෙල්ල පැනලා කියන්නේ. දැන් මොකද කරන්නේ? අනිත් යාළුවෝ කියයි එක මාළු ඇබව මුහුදේ ඉන්නේ. මම තව එකක යාළුවෙන් ඔබ. ඒ යාළුව දුන්නා එක. ඔබට ගන්න තියෙන මොකද? ඒ ගැටලු විසඳන්න. ඔබට මතක නම් වින්දද? අපි ගණිතය ඉගෙන ගන්න කාලේ අපිට ඕනේ කම දෙවුණා ගැටලු විසඳන්න. ඒක නිසා අපි මොකද කළේ? යාළු එක එක සර් ලාගෙන පන්තියන්නේ. ඒ රාපි කළේ මොකද්ද? අපි යන පන්තිය සර් ගන්නොත් හදලා. තව යාළුවන්ගෙන් උත් ඇහුවා මොකද්ද? ආ උඹලගේ සර්ගේ තියෙන ලොකුම ගාන දියංග බල. ඒක තරම් හැදුවා. තව මොනාර ගාන තියෙනවද දීපල බල. එහෙම කීකී ගණන් හැදුවා. දැනුත් ඒකම තමයි කරන්නේ. ඔබගේ ප්‍රශ්න විසඳන්න. එනමතර අනිත් අයගේ ප්‍රශ්න විසඳන්න ඔබ ඒවා කියන්න යන්න එපා හැබැයි. ඇයි? ඔබ විසඳන විදිය ලෝකෙට හරියන්නේ නැහැ. ගෑණි නැති එකට තව ගෑණියෙක් තමයි ලෝකෙට ඕනේ. ඔබ විසඳන විදිය ඒකට කියන්න ගියොත් එහෙනම් පොළු පාරක් අන්නේ වෙන්නේ. ඊට පස්සේ බලාගත්තා කියන්නේ අනුන්ගේ ප්‍රශ්න විසඳපු අය. ඔළු හතරට වැල්ලා දිනකොට බලාගත්තා හැක. ඒක නිසා අනුන්ගේ ප්‍රශ්න ඔබ හිතින් විසඳනවා මිසක් ඒව අනිතට කියන්න යන්න එපා. මොකද මේ ක්‍රමයේ පිංගුදනේ ලෝකෙට හරියන ක්‍රමයක් නෙමෙයි. මේ ලෝකෙන් අයින් වෙන ක්‍රමය. සම්මා දිට්ඨියට පත් වෙච්ච නැති කෙනෙකුට හැරෙන්න පිංගුදනේ මේක තේරෙන්නේ නැහැ. සම්මා දිට්ඨියට පත් වෙච්ච කෙනෙකුට හැරෙන්න. සම්මා දිට්ඨියට පත් වෙච්ච නැති කෙනෙක් කවදාකවත් මේක තේරුම් ගන්න නැහැ. ඔබට මේක යාට තේරුම් කරන්න ඕන නම් මොකද කරන්නේ? එයාව සම්මා දිට්ඨියට පත් කරන්න. අන්න එතකොට යාට තේරෙනවා. තේරෙන්නේ නැතුව කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ මේකට. උත්සාහ කළා වැඩක් නැහැ. ඒකයි ස්වභාවය. තේරෙන්නේම නැහැ. දැන් ඔබ උත්සාහ කළා ඇති මේ වෙනකොට එක එක විදිහට යාළුවන්ට මේක කියන්න උත්සාහ කළා ඇති. සම්මාදිටියට පත් වෙනකන් ඒක තේරෙන්නේ නැහැ ඒගොල්ලන්. තමයි ඔබට තේරෙන්නේ නැති. හත් දෙයියනේ මේ කියන එක තේරෙන්නේ නැද්ද? මේක මේ පෙළෙන සුළුයි. තේරෙන්නේ නැහැ. ඔබට හිතෙන්නේ නැහැ මේ වචන ටිකක් ඔබ මේ කියන්නේ කියලා. වචන ටිකක් නෙමෙයි බින්දුනේ. ඔය උත්තරීතර අවබෝධයක් කියන්නේ. ඒ අවබෝධය යාට තේරෙන්න නම් එයා ඒකට හේතු වාසනාවන්තයෙක් කියලා ඉන්න ඕනේ. ඒ හැරෙන්න යාට කිසි දෙයක් තේරෙන්නේ නැහැ. ඒක නිසා මේකෙදීනේ වැදගත්ම හරිය තමයි බින්දුනේ මේක තේරුම් ගන්න එක. තේරුම් ගන්න නම් මහලු කොට දෙයක් නැහැ. හැබැයි මේක තේරෙන්නේ නැත්නම් ආයි කරන් තියෙන මොකක්ද? නැවත නැවත තේරුම් ගන්න සේකද? නැවත නැවත තේරුම් ගන්න. ඒකයි ඔබට කිව්වේ අරිහත් ඵලයේ පූර්ණ වෙනකම මම කරන්නේ. බණ අහන්න. අරිහත් ඵලයේ පූර්ණේ වෙලා ඒත් බණ අහන්න. නැත්නම් වෙන මොනව කරන්නද? බණ අහන්නයි භාවනා කරන්න ඔය දෙකනේ තියෙන්නේ වෙන මොනව කරන්නද? තව කෙනෙකුට බණ කියන්නේ. ඔය ටිකනේ කරන්න තියෙන්නේ. මොකද දැන් මම අරිහත් දැන් ඉතින් මට ප්‍රශ්න ඔක්කොම ඉවරයි. දැන් ඉතින් කතා දෙයක් බඳගෙන හොඳට ඊටියාගේ පැත්තක දෙලා එතනට එන්න බෑනේ. අරිහත් උන්වහන්සේලාත් ඔය ටිකම තමයි ආපහු කරන්නේ තියෙන්නේ. ඒක නිසා අපි එතන බණ අහන එක මරණකම්ම කරන්නේ. අන්න එතන දාගන්න. බණ අහනම මරණකම්. නැත්නම් සමහරු බය වෙනවා. ඇයි? දැන් මම බණ අහනවා කියන්නේ මම සෝතාපන්න නෑ වගේ. අහනක නතර කරන්න ඕනේ. ඒර මොඩකම හිතන් ඉන්නවනේ මේක පරතෝගෝසක ප්‍රත්‍ය කියලා කියන්නේ. අර පරප්‍රත්‍ය රහිතයි කියලා කිව්වේ. ඒ කියන්නේ ආයි බණ අහන්න ඕනේ නැහැ කියන එක කියන්නේ. ගුරුවරයෙක් ඕනේ නැහැ, බණ අහන්න ඕනේ නැහැ. ඒක කියලා හිතන් ඉන්නවනේ. පරප්‍රත්‍ය රහිතයි කියන්නේ මොකද්ද? එදා අපි කතා කරන්නේ ඔය ගැන නේද? පරතෝගෝෂක ප්‍රත්‍යයයි ඕනේ නැහැ. ඒක ඕනේ සෝතාපන්න වෙන්න විතරයි. එහෙනම් සෝතාපන්නය කියන්නේ පරප්‍රත්‍ය රහිත කෙනෙක් තමයි. ආයි කවුරුත් ජීවිතේට එන්න ඕනේම නැහැ. ආවොත් කොහමද? ආවොත් හොඳයි. තනියෙන් කරගන්න හොඳා තව කෙනෙක් උදව් කරන එක හොඳ නැද්ද? කවුරු හරි ඉන්නවනම් වේගෙන් මග වඩන මේ වඩන වඩන ටික අපිට කියනවනේ. දැන් ලේසි නැද්ද කරගන්න? ඒකයි තියෙන්නේ. ඒකයි කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන එක හරියෙන් වැදගත්. එහෙනම් වෙනතුනි අපි මේ තියෙන ස්වභාවය හරියට තේරුම් අරගෙන මේක ප්‍රශ්න වලට දාමු. ඔබ පුළුවන් පුළුවන් විදිහට ප්‍රශ්න වලට දාන්න. මතක තියාගන්න ඔය හැම එකම ප්‍රශ්නයක්. ඔබව දවන හැම එකක්ම ප්‍රශ්නයක්. ඔබ පාර යනකොට ලස්සන කෙනෙක් දකිනවා. ඔකත් ප්‍රශ්නයක්. ඔබටම හිතෙන්න ඕනේ ඒක. ලස්සනයි ඉන්නවද මේ ලෝකෙ? නෑ. එහෙනම් ඔබට ලස්සනක් පේනවනම් ඔබට ප්‍රශ්නයක් නැද්ද? ඔබම හොඳට දන්නව නේද? හොඳටම දන්නව නේද ලස්සනයි ලෝකෙ නෑ කියලා? ලස්සනයි කියලා එක්කෙනෙක් ලෝකෙ නෑ කියලා. මිනිස්සු ඉන්නවා. මුණු දිනන එක එක જાතිය මුණු දිනන ලස්සන මුණු කියන එකක් ලෝකේ නැහැ. නමුත් ඔබට කෙනෙක් දැක්කට පස්සේ යා ලස්සනයි කියලා හිතෙනවනේ. ඒ කියන්නේ මොකක්ද? දිනන ඔබට ප්‍රශ්නයක් තියෙනවා සින්. මොකද ලස්සනයි කියලා හිතෙච්ච ගමන් තව එකක් යනවා. මොකද්ද? අනේ තිබුණාන? අනේ හිටියන? ආදි වශයෙන් දේවල් හිතෙන්න පටන් ගන්නවා. ඉවසගෙන පැත්තකට වෙන එක වෙනම දෙයක්. නමුත් හිතෙන්න පටන් ගන්නවා එහෙම එකක්. අනේ හිටියන? බල්ලෙක් දැක්කත් එහෙමයි. ඌ ලස්සනයි කියලා එහෙම යුතුනොත් එහෙම මොකද එන්නේ ඊළඟට? හ්ම්? ඌ අනේ ඌ අපේ ගෙදර හිටියන. ඒකයි ක්‍රමේ. මුහුද වෙරලක් අයින ගියක් තියෙනවා. ඔය ගේ දැක්කනම් එහෙම මොකද වෙන්නේ? ඔය ගේ දැකලා හොඳයි කියලා හිතුනනම් එහෙම? ඒක තමන් ඒ ගෙදරට යන්න ඕනේ. නැත්තම් තමන් ඒ එදන්ට එන්න ඕනේ. ආයි දැවෙන්න තැවෙන්න පටන් ගන්නවා. ඕකයි ක්‍රමේ. එහෙනම් මේ දැවෙන්න තැවෙන්න ප්‍රශ්නයක් තියෙනවා නම් පිටින් ඔන්න ඔක විසඳන්න ක්‍රමයක් හොයාගමු අපි. ඒකල කොහොම හරි මේක විසඳ. ජීවිතේම ඕක තමයි ඔබට කරන් තියෙන්නේ. මග වඩනවා කියලා ඕක කරන්නකෝ එතකොටද? ඔය සම්මා සමාධිය තමයි. සම්මා සමාධිය කියන්නේ මොකද්ද? අවිද්‍යා තෘෂ්ණා නසන. දර්ශනයේට අද්දලා තියාගන්නවා. හිත සමාධිය කියලා කියන්නේ මොකක්ද? සමාධිය කියලා කියන්නේ සමයට අද්දලා තියාගන්නවා. සමය කියලා කිව්වේ දර්ශනයට. දැන් සම්මා සමාධිය කියලා කිව්වේ මොකක්ද? නිවන් දකින්න, නිවනට නිවන පූර්ණ වෙන දර්ශනය. නිවන පූර්ණ වෙන දර්ශනයට හිත ඇදලා තියාගන්නවා. ආයි වෙනමකුත් නැහැ කරන්න. නිවන පූර්ණ වෙන දර්ශනයට හිත ඇදලා තියාගන්න. ඒ කියන්නේ ගැටළු निराකරණය කරන ක්‍රමයට හිත ඇදලා තියාගන්න. ඒකයි කරන්න තියෙන්නේ. ඒක තමයි දැන් ඔබ පුහුණු කළ යුත්තේ. ඒක තමයි ඔබ ඉගෙන ගත යුත්තේ. හැමදාම උනක් කමන්නේ මේක මේක කතා කරන එක තමයි කරන්න ඕනේ. කතා කර කර කතා කර කර සිංහදෙනි මේක පිළිබඳ හසල දැනුමක් හදාගන්න. ඒ දැනුම තමයි වැදගත් වෙන්නේ. දැනුම කිව්වේ ප්‍රායෝගිකව Taman ඩාපු එක. ඒක හොඳ අවබෝධයට ගන්න. එතකොට පින්සනේ අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ පැත්තෙන්. මේක තමයි ලෝකේ පැත්ත. මේ පැත්තත් එක ලෝකයා ගනුදෙනු කරගෙන යනවා පින්සනේ. ලෝකෙට හොඳට මේක පේනවා. පේනවා දැනෙනවා. ඔය ඔක්කොම වෙනවා මේ පැත්ත කියන්නේ. තව එක පැත්තක් තියෙනවා අපි මේක හැංගිච්ච පැත්ත. එහෙම එකක් තියෙනවද කියලාවත් ලෝකයාට තේරෙන්නේ නැහැ. නමුත් මෙන්න මේ පැත්ත නම් හොඳට ඒගොල්ලන්ට තේරෙනවා. ලෝකේ පැත්ත. එතකොට පින්වදින මේ පැත්තේ ඉන්න සත්‍යය දුක කියන එක විඳිනවා. දුක කියන එක විඳින නිසා පින්වදින බල්ලගේ පූර්වාගේ ඉඳලා. නේව සංඥා නා සංඥායද යනකම් ඉන්නව හැම කෙනාටම පින්වදින මෙන්න මේ පැත්ත අයිති මේ පැත්ත ඒගොල්ලන්ට හොඳට පැහැදිලි. මොකද මේ තියෙන විඳින පැත්ත. විඳින ස්වභාවය හැම කෙනාටම තියෙන ස්වභාවය. ඒක වේදනා චෛතසිකේ ඒක සබ්බචිත්ත සාධාරණයි. අරිහතුන් වහන්සේ කියලා හැමෝටම මේ පැත්ත දැනෙනවා. සබ්බචිත්ත සාධාරණයි. මේ පැත්තේ තව දෙයක් එනවා පිංගුදිනි මේක ඇත්තටම සිද්ධ වෙන එකක්. නමුත් මේක එහෙම පේන්නේ නැහැ කාටවත්. මේක වේදනා චෛතසිකයට අයිති උනාට මේක අයිති වෙන්නේ මොන චෛතසිකයකටද? ප්‍රඥා චෛතසිකයකට. මේක වෙන්නේ ආර්යයන්ට විතරයි. ප්‍රඥා චෛතසිකයට අයිති ආර්යයන්ට විතරයි තියෙන්නේ. ඒක ආර්යයන්ට විතරයි ගෝචර. මේ පැත්ත ලෝක සත්‍යය. මේක වේදනා චෛතසිකයට අයිති. මේක විඳින පැත්ත. අනිත්‍ය කියලා වචනයක් තියෙනවා අනිත්‍ය කියලාත් වචනයක් තියෙනවා අනිත්‍ය කියන වචනේ මේ පැත්තට අයිති එකක් අනිත්‍ය කියන වචනේ මේ පැත්තට අයිති එකක් මේක ඔබට හොඳටම බලාගත්ත හැකි මෙතනට ආවට පස්සේ මෙතනට තියෙන ඕනේ කියලා ඕනේ කියන එක මෙතන තියෙනකොට පින්වතුනි. ඔන්න ඕකෙන් ලෝකෙට ප්‍රතිඵලයක් එනවා. මොකක් කියලාද? මේ දුක කියන එක හට ගන්නවා. මොකක්ින්දද? නෑ කියලක. නෑ නේ කියලා. ඕනේ එකයි නෑ නේ අනිත් එක. ඕනේ වෙච්ච ගමන් නෑ නේ තමයි ඉන්නේ. නෑ නේ කියනකොට එන දුක හැමෝටම දැනෙනවා. නෑනේ කියන දුක දැනෙනකොට පින්වතුනි මේ ලෝක සත්‍යයට ඕනේ නෑනේ කියන දුකෙන් අයින් වෙන්න. ඒක අයින් වෙන්න නම් පින්වතුනි මේක තියෙනවනේ කරගන්න ඕනේ. නෑනේ කියන දුකෙන් අයින් වෙන්න නම් මොකද කරන්න ඕනේ? තියෙනවා කරගන්න ඕනේ. තියෙනවා කරගැනීමේ ක්‍රියාවලියට කියනවා අභිසංකාර කියලා. නැති එකක් තියෙන බවට පත් කරගැනීමේ ක්‍රියාදාමයට කියනවා අභිසංකාර කියලා. අන්න එතකොට තියෙනවා අන්න එතකොට එනවා සිංහදෙනි ආස්වාදය දැන් බලන්න මෙච්චර ඕනේ කියන එක දන්නේ නැහැ මුකුත් දන්නේ නැහැ මේක වැඩ කරන්නේ නැද්ද පිරිවසින් අයත් නම් යන්තම් අකුරු ටිකක් පේනවා මං කියනවනේ විස්තරේ එතකොට අකුරු ඒවා කියලා හිතාගන්න. ඕනේ කියන එක මෙතන තහන්. ඒ ඕනේ කියන එක දුකක් විදිහට ලෝක සත්‍යයට පේන්නේ නැහැ. මොකද ඒක දැනෙන එකක් නෙමෙයි නිසා. දුක කියන එක දැනෙනවනේ පිළිඳ මිනිසුන්ට. සමහරවිට ඔබට කවුරු හරි කනට ගැහුවොත් දැනෙනවා. හිත රිද්දුවොත් දැනෙනවා. දුක දැනෙනවා කියන්නේ ඒකට. හර්ට් කරනවා කියලා කියන්නේ. දුක දැනෙනවා. අන්නේ දැනෙන දුක තමයි මේ තියෙන්නේ. තමන්ට මොකක් හරි නැතිවීම සම්බන්ධ හරි මොකක් හරි දැනෙනවා. ඕනේ වෙච්ච එක දුක කියලා කාටවත් පේන්නේ නැහැ. පේන්නේ පිංගුදනි මේ නැහනේ. නැත්තම් එහෙමකට වඩා මේ දුක තමයි එයාට දැනෙන්නේ. මෙන්න මේක. මේක දැනෙනකොට පිංගුදනි ඒගොල්ලෝ දුක කියලා මේක තමයි ගන්නෙ. මේ ලෝක සත්‍යය. මේ අපි කතා කරපුවා මම නැවත මේ කියන්නේ. දුක කියලා මේක තමයි ඒගොල්ලෝ දන්නේ. මේක දුක නම් දුකට හේතුව විදිහට එයාට පේන්නේ මොකද්ද? නැහනේ කියලා. දුකට හේතුව නැහැ නේද? දුක නැති කළොත් නැත්නම් දුක නැති කරන්න නම් මොකද කරන්න ඕනේ? මේ නැහැ නේ අයින් කරන්න ඕනේ. හෙවත් තියනවා කරගන්න ඕනේ. එහෙනම් ඒකට ගන්න මාර්ගයක් තියෙනවා. අන්න ඒකට කිව්ව මොකක් කියලාද? අபிසංකාර මාර්ගය කියලා. නමුත් ඔබ හොඳටම දන්නවා අபிසංකාර මාර්ගය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයද නෙමෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියන්නේ මොන මාර්ගය කියලාද? කුසල මාර්ගය කියලා. කුසල සංකාර මාර්ගය කියලා. කුසල කියන්නේ මොනවටද? ආර්ය අෂ්ටාංග මාර්ගයට ඉන්නේ තව නමක්. කුසල කියන්නේ. එහෙනම් කුසල සංකාර කරනවා කියන්නේ මොකක්ද? කුසල සංකාර කරනවා කියන්නේ දෙයක් නෑනේ. කුසල සංකාර. ඒකෙම කියනවා කුසල සංකාර කරනවා කියලා. කුසලයේ කරනවා කියන එකට තමයි කුසල සංකාර කියලා කියන්නේ. එහෙනම් කුසල සංකාර කියලා කියන්නේ මොකටද? ආර්ය අෂ්ටාංග මාර්ගයට. අபிසංකාර කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයට නෙමෙයි. එහෙමනම් මෙන්න මේ දුක දැනෙච්ච කෙනා පිංගතනේ බලන්න ඒ කෙනාට මේ දුක දැනිලා තියෙන හොඳටම මේ දුක දැනෙච්ච කෙනාට ඒ දුකට හේතු විදිහට එයාට පේන්නේ නැ නේ කියන එක දැන් ඔබගේ ජීවිත ඇතුලේ තියෙනවා අපි මේකට දාලා බලමු එතකොට ඔබට හොඳට තව තේරෙයි මේ පැත්තත් හොඳට අධ්‍යයනය කරන්න ඕනේ මේ පැත්තත් හොඳට අධ්‍යයනය කරන්න ඕනේ ඔබ මේ පැති දෙකේම පරතරකට එන්න ඕනේ ඔබ පරතරයකට එන්නේ කොහොමද? පුහුණුව තුළින්. පුහුණුව තුළින් තමයි පරිපූර්ණත්වයක් එන්නේ. පුහුණු කරන්න ඕනේ. මේක පුහුණු කරන්න හොඳට. මේ පැත්ත පුහුණු කරන්න. හිතින්. ආයෙ අමුතෙන් කරන්න ඕනේ නැහැ. මේක දැන් පුහුණු කරන්න. කරලා නෙදේ නැති වෙනක. හොඳටම දන්නවා මේක ගැන. ඒ නිසා මේක හිතින් හොඳට පුහුණු කරලා බලන්න කොහොමද මේක වෙන්නේ කියලා. අනිත් පැත්ත බලන්න ඊට පස්සේ ඒ පැත්තත් පුහුණු කරන්න. එතකොට ඔබට හොඳට දේවල් තේරෙන්න පටන් ගන්නවා මේක. එතකොට බලන්න මේ දුක දැනෙනකොට ඒ දුකට හේතු විදියට දැනෙනවා නැහැ කියන එක. දරුවෙක් ඕනේ? දරුවෙක් ඕනේ කියනකොට මොකද ආවේ ප්‍රතිඵලේ? නැහැනේ. මුලින්ම ඇවිල්ලා තියෙන්නේ නැහැනේ කියන එක. දරුවෙක් ඕනේ කියපු ගමන් දරුවෙක් පහළ වෙන්නේ නැහැනේ. දරුවෙක් ඕනේ. නමුත් දැන් දුක එනවා එක පාටම. දරුවෙක් හිටියනම් වගේ එකක් නේ කියන්නේ. දරුවෙක් හිටියනම් කියනකොට මේක තමයි එන්නේ හිතට. වදදීම. මෙන්න මේ වදදීම එනකොට තමයි අවිසංකාරයක් කරන්නේ. නැත්තම් පින්වදින කිසිම කෙනෙක් අවිසංකාර කියන ඒවා කරන්න කැමැත්තක් නැහැ. මේ ලෝකේ ඉන්න කිසිම සත්වෙක් අවිසංකාර කරන්න කැමති නැහැ. අවිසංකාර කියන්නේ සංකාර කරන්න කැමති නැහැ. කසන්න කැමතිද? කසන්න කැමතිද? ඒ කසන්නේ. දැන් ඔබ කසන්නේ. ඔබ කසන්න මම කසනවා හරි කැමැත්තෙන් කසන්නේ නේ කැමැත්තෙන් කසන්නේ නමුත් බේදනේ කසන්න කැමතිද කසන්න කැමති නම් අපි ගාව ජොබ් එකක් තියෙනවා යුද්ධෙට ගිහිල්ලා සිංහදෙන අතපය හතරම නැති වෙච්ච වීර සොල්දාදුව ඉන්නවා සිංහදෙන පිටවත් කසා ගන්න විදිහක් නැහැ අපි ගෙවන්නම් පඩියක් මාසෙට 25000ක් විතර දෙන්නම්. කන්න බොන්න එහෙන් දෙනවා. ඔබට මොකද කරන්න තියෙන්නේ? ඒගොල්ලෝ කියන දේ කසන්න තියෙන්නේ. හරිනම් ඇතර සල්ලි දෙන්න ඕනෙත් නැහැ. තව ඔබට අඩුවෙන් සල්ලි දෙන කන්න බොන්න දුන්නාම ඇති ඇයි? ඇයි ඔබ කැමති? කසන්න කැමති? ඔබට දෙන කසන්න. කිව්වම කසන්න. කසන්න. කොරවාටුට ගිහින් දාන්න පුළුවන්. එතන කසන්න. දැන් බලන්න හොදට. කවුරු කැමති නැහැ කසන්න. නමුත් කසන්න කැමති නැමෙද බලන්න. තමම කසන්න කැමති නැමෙද බලන්න. ඒක තමයි කරන්නේ. මේ සංකාර කියන ඒවාට කිසිම සත්‍යයක් කැමති නැහැ මේකට. දෙයක් කරන්න කැමතිද මේකට? වාදයක් නැමෙද දෙයක් කරන එක? හරි වෙහෙසක් නෙමෙද? නමුත් මෙන්න මෙතන පීඩාකාරී ස්වභාවය වැඩි වෙනකොට මොකද වෙන්නේ? මේ කරන එක තරම් සතුටක් තවත් නැති වෙනවා. දැන් දාලා බලන්නේ. මෙතන පීඩාකාරී තත්ත්වය වැඩි වෙන මොකද වෙන්නේ? ඒ ගින්න වැඩි වෙනසනේ දැන්. ඒ ගින්නෙන් නිදහස් වෙලා තියෙන අර පොඩි එකෙන් නම් මොකද කරන්නේ? ඒ පොඩි එක කරනවා. මොකද මේ ගින්නෙන් නිදහස් වෙන්න පුළුවන් නිසා. එහෙමයි අභිසංකාර වලට මිනිස්සු කැමති. නැදුව කිසිම කෙනෙක් සංකාර කරන්න කැමති නෑ. විසංකාර කරන්නවත් කැමති නෑ. එදින අරිහතුන් වහන්සේට පොඩි කරදරයක්ද බලන්න පිණ්ඩපාත වඩනවා කියන්නේ. ඔබම කල්පනා කළ බලන්න. පොඩි කරදරයක්ද? ජීවත් වෙන්න ඕන නැති කෙනෙක් ජීවත් වීම උදෙසා පිණ්ඩපාත වඩනවා කියන එක. එන විසංකාර මට්ටමින් තියෙන ඒවා පවා හරි කරදරයි සෙන්. එහෙනම් අභිසංකාර ගැන මොනවද කතා කරන්නේ? නමුත් මේ අභිසංකාර කරනවා මොකක්ද? මෙන්න මේ දුකෙන් නිදහස් වෙන්න. එහෙනම් ලෝකයා දැකපු චතුරාර්ය සත්‍ය මේ තියෙන. චතුර අනාර්ය සත්‍ය. මෙන්න දුක. මේ දුකට හේතුව නැහැනේ කියන එක. තියෙනවනේ කරගත්තොත් දුක ඉවරයි. තියෙනවනේ කරගන්න තියෙන ක්‍රමේ අභිසංකාර. ඒ අභිසංකාර කළා ඊට පස්සේ යට ආස්වාදී ස්වභාවයෙන් ජනිත වෙලා යනවා. මොකද මේ කියන 1000 නිදහස් වුණාට පස්සේ. ඒත් එක්කම යට තව එකක් පේන්න පටන් ගන්නවා. මේක උදා වුණාට පස්සේ මේක මෙහෙම පවතින්නේ නැහැ. මේක ස්ථිර නැහැ. මකේනවාද? ආයි දුකට වැටෙනවා. මන් ස්ථිර නැහැ. දුකට වැටෙනවා අපව සැරයක්. ඒක නිසා පින්වතුනි අනිත්‍යයි. අනිත්‍යයි. ඒක කියන්නේ අනිත්‍ය කියන එක වැරදි නෑ. මේගොල්ලන්ට වැරදි එකක් නෙමෙයි අනිත්‍ය කියන්නේ. ඒකයි රණ්ඩු අල්ලන්නේ. ඒක කොහොමද වැරදි වෙන්නේ? ඒ අපි කියනවා වැරදි කියලා. අනේ නෑ. වැරදි නෑ පොඩ්ඩක්. හරියට හරි. එහෙනම් මේ දුක හටගන්න තව එක සාධකයක් තමයි මොකද්ද? අනිත්‍ය. ස්ථිර නැතිකම. ඇයි මේ අමාරුවෙන් ගොඩ දාගත්ත එක මකේනවද? වැටෙනවා අපෝසරය. ඉතින් උඩ හිටින්නේ නැහැ. ස්ථිර නැහැ. ස්ථිර නැති නිසා ආයි කොහෙට එනවද? දුකට එනවා. ඉතින් මේක ලෝකේ තියෙන එකක්. ලෝකයට හොඳට තේරෙන එකක්. ඒක නිසා ලෝකයා මේක මේ ඔක්කොම අනිත්‍යයි. මේ ඔක්කොම අනිත්‍යයි කියලා කටයුතු කරනවා. ඒ හරි. අනිත්‍යය තමයි. ගොඩ නැගුවොත් ආයෙ කඩා වැටෙනවා. අනිත්‍ය. හැබැයි එකක් තියෙනවා අනිත්‍ය නැහැ. ඒ මොකද්ද? මෙන්න මේක. මේක අනිත්‍ය නැහැ. මේක හැමදෙස්ම තියෙනවා. හිතනකොටම උදා වෙලා එනවා. මේක නැති වෙන්නේ නැහැ. කවද වෙනකන්ද? අරිහත් ඵලයේ පූර්ණ වෙනකන්. මේක ඒ උදා වෙච්ච සැනින් ඒ හිත ඉවර වෙනකොට මක් වෙනවද? වැවිලා යනවා. ඉතින් අනිත්‍ය. එහෙමද? මම ඔබට කියන්නේ කාටවත් දොස් පවරන්න හොඳ නැහැ. ඇයි? හැමෝම කියන්නේ Tamanට තේරෙන එක. හොඳම දේ තමයි වෙනසනේ. පුළුවන් තරම් පින් කරන්න. එතකොට ඔබ හරි ගුරුවරයෙක් ගාවට වැටේ. මම දැන්වත් ඔබට කියන්නේ පින් කරන්න පුළුවන් තරම්. ඇයි? මේ ඉන්නේ හරි ගුරුවරයා නෙමෙයි නා. ඔබ හරි ගුරුවරයෙක් ගාවට මක් වෙනද? වැටෙන්න. ඒකයි වෙන්න ඕනේ thing. මම නම් එහෙමයි. හරි ගුරුවරයෙක් ගාවට වැටෙන්නයි ඕනේ කොහොමද? මන තේරෙනවම නින් හරි ගුරුවරයෙක් ගාවට ඇහලා ඉන්නවා. හැබැයි ඔබ එහෙම හිතන්නේ නැපා. කරන් තියෙන මොකද? පින් කරන්න වෙන කරන් දෙයක් නැහැ නේද? මං කියන්නේ නැහැ ඔබට බණ අහන්න කියලා හරි ගුරුවරයා හොයාගන්න. ගුරුවරේ හරි ගුරුවරයා හරි කියලා කියන්න පුළුවන් තරම් දහම අවබෝධය නැහැ ඉතින් ආයේ මොකද? නේද? පුළුවන් තරම් පින් කරන්න. ඒක පුණ්‍ය ශක්තියට තමයි බාර දෙන්න තියෙන්නේ. ඒ තරම් බරපතල කාරණාවක් ඒක තියෙන. ඒ කියන්නේ අනික් ආගම් වල තියෙන දෙවියන් වහන්සේව මහා බ්‍රහ්මයා කියලා එහෙම කියන්නේ. ਸਰව බලධාරී කෙනා. ආන් ඒ කෙනාට බාර දෙන්න වෙලා තියෙන්නේ ඒක. අනේ කර්මවාදී ආගම් වල කර්මය. දේවවාදී ආගම් වල දෙවියෝ. ඕකට ආයි දොස් කියන්න දෙයක් නැහැ. ඉතින් අල්ලගෙන රණ්ඩු වෙන්න ඕන උනාට පස්සේ නම් ඉතින් අතෑරන දිගේ හෙවණල්ලත් ඇඳයිනේ. දේ හොයාගත්ත හැකි එක එක දේවල් රණ්ඩු අල්ලන්න. නේද? ඇත්තටම ඔය දෙකයි තියෙන්නේ. මොකද? කර්මවාදී ආගම් වල කර්මය කර්ම ශක්තිය කියන එක තමයි දේවවාදී ආගම් වල දෙවියන් වහන්සේ හෝ බ්‍රහ්ම එහාදී කවුරු හරි එහෙම කියලා කියන්නේ. ඔබට රණ්ඩු අල්ලන්න දෙයක් නැහැ. ਸਰව බලධාරී තමයි. නැද්ද? කර්මයේ ਸਰව බලධාරී නැද්ද? කර්ම වෙනස් කරන්න පුළුවන් එකම ක්‍රමයයි තියෙන්නේ. කර්ම අයින් කරන්න පුළුවන්. කර්මස්ථාන වඩන්න ඕනේ ඒකට. කර්මස්ථාන වඩනවා කියන්නේ මොකද්ද? අන්නේ කර්මයේ තියෙන බලය නැති කරනවා. කර්මස්ථානගත කරනවා. කර්මය ආයි පිටින් නැති දැනට හදනවා. ඒක තමයි බුදුන්ගේ ක්‍රමය. බුදුන් වහන්සේ කියන උත්තමයා ලෝකෙට පහළ වෙන්නේ ඔන්න ඔය ක්‍රමයේ දේශනා කරන්න. අනිත් කාටවත් ඔය ඕක දේශනා කරන්න බෑ. ඒ වගේම හිතෙන අනිත් කවුරුත් දෙවියන් වහන්සේට හෝ කර්ම ශක්තියට මක් වෙනවද? යට වෙනවා. දෙක මේකයි ඉන්නේ යට වෙනවා. තමන්ම කරපුවා තමන්ට ඇදී ඇදී එනවා. ඒක ඒක ඒ ශක්තිය තමයි පාලනය කරවන්නේ ඊට පස්සේ. කම්මස කෝමි, කම්ම දායාදෝ, කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පරිසරණ. යං කම්මං කරිස්සාමි, කල්යාණං වා පාපකං වා, තස්ස දායාදෝ භවිස්සාමි. නැතිනම් කර්මයේ සොකිය කරගෙන, කර්මයෙන් මේපදිලා, කර්මයේ ඥාතියා කරගෙන, කර්මයේ යාළුවා කරගෙන, කර්මයේ පිහිට කරගෙන. හොඳ දේවල් කරද්දී හොඳ විපාකත්, නරක දේවල් කරද්දී නරක විපාකත් ලැබෙමින් මේ සත්‍යය සසරේ සැරිසරනවා. ඔන්න ඒක මේ අයින් කරන්න තමයි සතාගතයන් වහන්සේ නමක් ලෝකෙට දහම් දෙසුවේ. දැන් සතාගතයන් වහන්සේ දේශනා කරපු ඔක්කොම වලටම කියන මොනවා කියලාද? කර්මස්ථාන කියලා. කර්මස්ථාන තියෙන පුළුවන් සතාගත ශාසනය විතරයි. වෙන කිසිම ශාසනයක කර්මස්ථාන කියන එක තියෙන්නේ නැහැ. එතකොට එහෙනම් දැන් හොඳට බලන්න සිංහද. එහෙමනම් දැන් වෙලා තියෙන මොකක්ද? මේ අනිත්‍යතාවය මෙතනට එනවා. ඒක නිසා මොකද වෙන්නේ? මේ හටගත් එක මකලා යනවා. මේ තියෙනවා කියලා ඇත කියලා කියපුව එක දැන් එකපාරට බලද්දි නැත. ඇත කියන එක එකපාර නැත වෙනවා. ඊට පස්සේ ආයි මොකද කරන්නේ? ආයි යන මහ ගින්නට වැටිලා ඉවර වෙලා. දැන් ආපහු සරයක් මේක අභිසංකාර කරනවා. දැන් ආයි ඇත. දැන් බලන්න මේ ලෝක සත්‍යයට උදා වෙනවා වැය වෙනවා කියලා එකක් නැහැ. ලෝක සත්‍යයට තියෙන මොකද්ද? ඇත නැත. නැතනම් දුකයි. ඇතනම් ආසාදයි. වරන ඇත නැත ප්‍රත්‍යෝණින් ලෝකේ කතා කරන්නේ ඒක නිසා වේ. අනුකම්පා කරන්න වෙනසනේ. දැන් මේ වහන කොට එහෙමත් බණී තුට්ටු දෙකේ කීකී බණී අපිට. නමුත් ඇත්ත ස්වභාවය තමයි ඕක. ඇත නැත කතා කරන හැමෝම මොකෝ විදිහට තියෙන්නේ. ඒ අය දැකලා තියෙනවා එකක්. මොකක්ද දැකලා තියෙන්නේ? ලෝකය. ලෝකයේ ඇතුලේ තියෙන දුක ඒ අය දැකලා තියෙනවා. දැකලා හේවත් දැනිලා තියෙනවා ඒ අයට. ඒකට හේතුව මොකක්ද කියලා දැනිලා තියෙනවා. ඒක නසන්න ඕන ක්‍රමෙත් දැනිලා තියෙනවා. ඒ ඔක්කොම ඒගොල්ලන්ට දැනලා තියෙන්නේ. එහෙම ඒගොල්ලන්ට විතරක් නෙමෙයි බල්ලටත් ඕක දැනලා තියෙනවා. ඒකයි දෙන්නේ. ඒකයි ඒක එයාට තේරෙන්නේ නැති දේ. බල්ලටත් ඕක දැනලා තියෙනවානේ. ඒකයි ක්‍රමේ. එහෙමනම් එතකොට මේ ටික දැන් ඔබ හොඳට අධ්‍යයනය කරලා බලන්න ඔබගේ ජීවිත ඇතුලේ මේවා කොච්චර සිද්ධ වෙනවද කියලා. නැත නෑනේ කියනකොට ආය දුකහටගෙන ඉන්නවා ඔබ අභිසංකාරයක් කරලා තියනවා කරගන්න. එතකොට ආය ආසාව දෙනවා. එතකොට පින්විතර හැමතිස්සෙම මෙතනට මේ උදා වෙන්නේ මොකද්ද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා පහ. ටිකක් ගැඹුරට ගියොත් එහෙම. ගැඹුරට කියලා කියන්නේ සියුම් කළොත්. වස්තුවක් වෙනුවට එක හිතක් ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය ගත්තොත් එහෙම මම මේ පෙන්නන. දැන් මේකට වස්තුවක් දාගන්න පුළුවන්. ගයක් ඕනේ. මුලින්ම උත්තරේට එන්නේ මොකද්ද? ගයක් නැහනේ. නැත්නම් එනවා දුකක්ද? දැන් මේ දුක ආවට පස්සේ මොකද කරන්නේ? මේක නැති කරගන්න. ගයක් හදනවා. අභිසංකාර කළා. දැන් තියෙනවා. දැන් තියෙන නිසා මොකද වෙන්නේ? එයාට හිතන දැන් තියෙන නිසා දැන් දුක නැහැ කියලා. නමුත් ගේ හදාගත්තට පස්සේ ඔය ගේ පවත්වාගෙන යන්න ඕනේ නැද්ද? ඔය කැඩේ කියලා බය නැද්ද? හොරකම් කරයි කියලා බය නැද්ද? ඔය ඔක්කොම තියෙනවා. භූමිකම්පාවේ අරවා මේ ඔක්කොම තියෙනවා. නේද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මොකටද? අතෝ ලංකාවේ නම් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවක් ඕනේ නැහැ නේද? හ්ම්? මම නම් හිතන්නේ ලංකාවේ ඉන්න බොහෝ දෙනා පිළිගන්න මේකෙන් ප්‍රයෝජනයක් ගන්නවා කියලා. මේ සතියේ කොහොමද මේ විදිහේ කාලගුණේ? මේ සෙනසුරාදා තත්ත්වය කොහොමද? මේ සෙනසුරාදා කොහොමද මේ ඔබගේ ගෙවල් පැත්තට හරි ඔබගේ වැඩ කරන විහාරට හරි මෙහෙට හරි කොහොමද වර්ෂා? කොහොමද පායයිද වහයිද? හිතලා කියන්නේ මේ කියන්නේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කියපු විදිහට කොහොමද? ඒක මේ වෙනද පුරුදු වෙලා නැහැ. හේතුව පින්විතනේ ස්වභාවික විපත් අඩුයිනේ මේ රටවල් වල. ඒකයි මේ රටවල් දියුණු වෙන්නේ නැත්තේ. මිනිහ හරියට හරක වගේ ඉන්නේ පින්විතනේ. හරක යන්නේ පිටට කෝටු පාරවදේදී. නැත්තම් ඌ බලන්නෙත් මක් කරගෙන ඉන්නද? ඔහේ ඉන්න. ඒකයි මේ පිටරට මිනිස්සු මේ මහා ප්‍රාඥය වින්ද දියුණු වෙලා හැම නෙමෙයි ඉන්නේ. පිටට කෝටු පාරවදිනවනේ. ඒක නිසා ඔය යන්නේ. ජපානයේ මිනිස්සු නිකන් දියුනේ නෑ. ඇයි? ඊළඟට හෙල්ලෙනකොට රදබඩෝරියන් ගාලා ගේවිම. ඒක නිසා ඒගොල්ලන්ට හදා ගන්න වෙනවා මක් වෙදේද? භූමිකම්පා වලට ඍතු දෙන ගෙවල්. ඒවට අනුකූල බඩු බාන්ද. ඒ විදිහට ඒගොල්ල හැමදෙස්සම නිර්මාණ කරන්නේ මොකද සබාදහමෙන් හැමදෙස්සම කෝඩු පාර ගහනවා. මෙහෙමකුත් නෑ. එහා ගෙදර පොල් ගහෙන් හරි ගමන්නේ නෑ. පොල් ගෙඩියක් ගන්න රෝල් වෙලා ගෙතාවන. ගේ ඉස්සරහට පොල් ඇවිල්ලා තිනවා. දෙයියෝ පොල් දුන්න. දේදාට යන්නම් ඒකෙන් රොටියක් හදාගෙන කාලා ජීවත් වෙනවා. ඒක නිසා මේ භෞතිකව දිනු වෙන්න බැරි. ඒක පැත්තකට දාමු අපිට දැන් භෞතිකව දිනු වෙන්න ඕනේ නැහනේ. එතකොට මම වෙන කාරණාවක් ඔය කිව්වේ. සාමාන්‍යයෙන් වෙන්නේ ඔය දිනුනේ කියන රටවල වල මිනිස්සු සතියක් ඉස්සරහට වෙදේ කොහොමද කියලා දන්නවා. මේ වගේ රටවල් වල මිනිස්සු වැරට ගියාට පස්සේ තමයි දන්නේ ආ අද වහිනවා. ඒකයි කරන්නේ. නැත්නම් අපි හිතමු බාසුන්නේ මහත්තුරු හරි කොහේ හරි වැඩ කරන්නයි. අපි හිතමු එළිය පහළිය වැඩ කරන්නයි. මහත්තයා වහිනවනේ වැඩ කරන්න විදිහක් නැහැ. කියන 12ට විතර. යලවෙනවද? නෑ. හේතු මොකද? එයා ඉගෙනගෙන නෑ සිංහල. එයා දන්නේ නෑ. ව්‍යාපාර කරන අය දන්නේ නෑ. ඒ කවුරුත් දන්නේ නෑ ඒවා. එයා දන්නේ වැඩක් වුණාට පස්සේ ඒකට උත්තරයක් හොයන්න විතරයි. වැඩක් වෙන්න කලින් ඒක ගැන හොයලා බලලා ඒක නොවෙන කටයුතු කරගන්න එක. ඒත් එහෙම හිත යොදලා නෑ. මම අමතර කාරණාවක් කිව්වේ. ඔයා හිතලා බලන්න පින්වතුනි ඔබ. හරියට වෙදර් රිපෝට් එක බලුවා නම් පින්වතුනි එනම් කියන්න තියෙන මොකක්ද? දවල් 12 වෙනකන් ඕගොල්ලෝ එළිය ඔය තියෙන බැම්බ බඳින්. 12න් පස්සේ ඕගොල්ලෝ මම වාහනයක් එවනවා. කෙලින්ම ඒක නැගලා අනිත් සයිට් එකට එන්න. ඒ සයිට් එකේ ඇතුලේ කපරාරුවක් තියෙනවා ඒක කරන්න. ඔන්නම් බාසුනේ මහතුරු කියයි මොන කරදරයක්ද මන්ද මේ අලුත් මහත්තයෙක් ඇහැදලා හරි කරදරයි. එහෙම කියයි ටික දවසක් යනකම් තේරෙන්න පටන් ගනි ඇයි එහෙම කළේ කියලා. ඇයි? අරයා දන්නා වෙදර් රිපෝට් එකට අනු අද 12ට වහිනවා. එහෙනම් උදේ වරු එළිය වැඩ කළා. හවස වෙයි ඇතුලක වැඩ කරනවා. එතකොට කවුරු බලන් ඉන්නෙත් නැහැ. කාටවත් ආදායම නැති ඉන්නෙත් නැහැ. හැමෝම සතුට වෙනවා. ඒක හරි වෙනදනේ. මොලේ පාවිච්චි කළොත් සතුටෙන් ඉන්න පුළුවන්. උපාය දත්තු අපයි නොඇතේති. ඒක ජීවිතේට යමක්, මේක නිවනට. හරි. එතකොට එහෙනම් බින්දනේ දැන් බන්දේ ලොකු කාරණාවක් දැන් මේ කියන්නේ. කියන්නේ සියුම්ම සියුම් තත්යකට ආවේ. රූප වේදනා සංඥා සංඛාර විඥාන ඕනේ වෙන්නේ මේ. දැන් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන්නේ මොනවටද? රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන්නේ මොනවටද? මොකද්ද රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන්නේ? දැන් දන්න අය කීප දෙනෙක් හරි ඉන්න එපා මෙතන. නිතර බණ අහනවානේ ඔය ඉරිදා දේශනාවලටත් එන අයම ඉන්නවනේ. එයාට දැන් මේ හුරු ඇති. මොනවද? හිතේ කෝඩ් සිස්ටම් එක. හිතේ කෝඩ් සිස්ටම් එක. කෝඩ් සිස්ටම් එක කියන්නේ මේ දැන් කම්පියුටර් වල එහෙම තියෙන කොහොමද? බයිනරි කියන සිස්ටම් එකක් නේද? 0 1 1 1 0 එහෙම එහෙම යන්නේ. කතා ඒ ඒ ඒ ස්වභාවය. එතන මේකේ ස්වභාවය මොකක්ද? රූප වේදනා සංඥා සංඛාර විඥාන. දැන් ඔබ කැල්කියුලේටර් එකට finger දුන්නේ ඉඳක් බොත්තමක් ඔබනෝ පහ කියලා. ওই බොත්තම පහ කියලා ලැබුවට එයා පහද ගන්නෙ නෑ. එයා ඒක කන්වර්ට් කර ගන්නවා finger දුන්නේ එයාගේ භාෂාවට. දැන් අපි හිතමුකෝ දැන් ඔබ උසාවියක කියනවා කොහේ හරි රටක උසාවියකට පෙනී සිටිනවා. එතන ඔබට ගන්න පුළුවන් කාවද? පරිවර්තකයෙක්. එතන ඔබ කියන එක. ඒගොල්ලෝ මොකද කරන්නේ? පරිවර්තකයා. පරිවර්තනය කළා අර මිනිසුන්ට කියනවා. දැන් එතන ඔබ කියපුව එකෙන් පරිවර්තනය කළා ගත් එකෙන් තමයි මක් කරන්නේද? ඒගොල්ලෝ මේ ප්‍රශ්නේ විසඳන්නේ. ඔබ කියපුව එක අරන් නෙමෙයි. එහෙනම් ඒගොල්ලන්ගේ කෝඩ් සිස්ටම් එක තමයි ඒගොල්ලන්ගේ භාෂාව. හරි වුණාද? කෝඩ් සිස්ටම් එක කියලා කිව්වොත් දැන් සිංහල શબ્දකෝෂයක් ගේන්න වෙනවා කෝඩ් සිස්ටම් එක කියන එකට සිංහල වචන හොයන්න. ඒකට හොඳයි ඒකම හැම තියාගෙන යන්නේ. දන්න කවුරු ඉන්නවද? තාත්තමන්න ඕනේ. අපි පස්සේ හොයගමු. එතකොට එහෙනම් ඉන්නේ හැම ඒ කෝඩ් සිස්ටම් එකක් තියෙනවා බින්දෙන් හැමෝටම. කැල්කියුලේටර් එකත් එහෙම වෙනම තියෙනවා. මනෝ ලඝු ගණක කියලා එකක් තියෙනවා. ලඝු ගණක එහෙම මතක නැහැ හැමෝටම. එතන ලඝු ගණක ලෝකෙට අපි ඇතුළු වුණා මතකද? අපිට ගාන දෙනවා මෙන්න මේ ගණන් දෙක වැඩි කරන්න කියලා. ඒ ගණන් දෙක නිකන් වැඩි කරන්න බෑ. එහෙනම් අපි එකක් අරගෙන ලඝු ගණක ලෝකෙට යනවා. මේකත් අරගෙන ලඝු ගණක ලෝකෙට යනවා. ලඝු ගණක ලෝකෙට ගියාම මෙහෙ වැඩි කරන්න තියෙන එක ඒ ලෝකෙ එකතු කරන්න තියෙන්නේ. මතකද? මතක නැත්නම් කමක් නැහැ. නිවනට ඕන එකක් නෙමෙයි මම මේ කියන්නේ. මේ කෝඩ් සිස්ටම් එකක් කියන්නේ මොකද්ද කියලා හඳුන්වලා දෙන එක. එතකොට ලඝු ගණක ලෝකෙදී අපි ඒක විසඳගෙන ආයි අරන් එනවා කොහෙටද? පියවි ලෝකෙට. පියවි ලෝකෙට අරන් ආවට පස්සේ ඒක තමයි උත්තරේ. අර දෙන වැඩි කළාම එන උත්තරේ තමයි ඇයිද තියෙන්නේ. එහෙනම් ලඝු ගණකත් කෝඩ් සිස්ටම් එකක් ඒ දීවුනේ. හිතෙත් කෝඩ් සිස්ටම් එකක් තියෙන්නේ. එළියේ තියෙන්නේ මේ මල් පොකුරු. මේ එළියේ තියෙන මල් පොකුර හිතේ තියෙන කෝඩින් සිස්ටම් එකකට ගන්න ඕනේ ඇතුළට. මොකද මේකේ තියෙන රූපයක් විතරයි. හිතේ තියෙන කෝඩින් සිස්ටම් එක ගත්තහම මොකද වෙන්නේ? මේක කහපාට ෂෝක් නේද? මල් පොකුර ආදි වශයෙන් ස්වභාවයක් එනවා හිතට. අන්නේ කෝඩින් සිස්ටම් එක තමයි මේක. ඉතින් මේක ගැන හරිය මහ ලොකුවට හිතන්න දෙයක් නැහැ පින්වදිනේ. මේක නැත්තම් ඔබට හිතන්න බෑ. ඔබේ යමක් දැක්කයි කියලා කියන්නේ මේ පහ උදා වුණා. දැන් මේ මේක ඔබ දකින්නවා කියන්නේ මොකද්ද? පහක් ආවා. දෙයක් ප්‍රශ්නයක් නැහැ බල්ලටත් ඒක එනවා. පහක් ආවා. ඔන ක්‍රමේ. එහෙනම් මෙන්න මේ පහ තමයි පිංගුදේ මේ ඕනේ කියලා කියන්නේ. ඒ කියන්නේ මොකක් හරි බලන්න, මොකක් හරි අහන්න. ඒ මොකක් හරි තමයි ඕනේ කියලා කියන්නේ. ඒ ඕනේ කියූප එක. ඕනේ කියලා හිතනකොට පිංගුදේ උත්තරේට තියෙන මොකක්ද? නැහෙනේ කියන එක. එන දුකක් වෙන්නේ නැහැ. මහා පීඩාකාරී ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒකට හේතුව බැලුවම නැහනේ ඉතින් අපිට නැහනේ. මොනව කරන්නද පුතේ? ඉතින් අපි දුප්පත්නේ පුතේ. ඉතින් අපිට නැහනේ පුතේ. උඹ ඉගෙන ගනින් හොඳට ඉගෙනගෙන. දවසක සල්ලි හම්බ කරලා මේක ගනින්. ඔය හරි. දැන් මේ දුක දැනනකොට මොකද්ද කිව්වේ? දුකට හේතු විදිහට අම්මා පෙන්ලා දුන්නේ. ඔය දුක තමයි පුතේ. ඉතින් අපිට දුක ඇයි? අපිට නැහනේ පුතේ. ඒක නිසාම කොහොම හරි මහන්සියක්. අපි සංඛාර. ඊට පස්සේ පුතේ කියලා එළනවා. ලොකු බොද්දයක් ගහ පිටේ. එන පුතේ ඔබ මෙහෙම මෙහෙම ඵලයක්. දිගින් දිගටම අවිසංකාර කරපන්. කළා. ඔන්න ඔබ දැන් හොඳ මහත්යෙක් වුණා. දැන් ඉතින් ඔබට තියෙනවනේ. දැන් හොඳයි නේද පුතේ? ඔබ තමයි ක්‍රමේ. ඒතර මේ ලෝකේ දිනුනු වෙච්ච මිනිස්සු කියලා කියන්නේ. කොහෙ ඉන්නේද? අවිසංකාරයෙන් බොහොම දිනුනු වෙලා අවිසංකාර කරලා දිනුනටපත් වෙච්ච පිරිසක් ඉන්නේ. දුකේ නම් අඩුවක් නැහැ ඒගොල්ලන්. දුකේ අඩුපාඩුවක් නැහැ. නමුත් ඒගොල්ලන්ට දේවල් තියෙනවා ලෝකේ. ඒගොල්ලෝ නැහැ කියලා හිතාගෙන ඉන්නේ නැති නිසා දුකටපත් වෙලා දැන් තියෙනවා කියලා සතුට වෙනවා කියලා හිතාගෙන ඉන්නවා. එහෙනම් මෙන්න මේ ස්වභාවය තමයි ලෝකේ තියෙන්නේ. එහෙනම් දැන් බලන්න පිංගුදුනි වෙන වැඩේ. ඕනේ කියලා හිතනකොට අභිසංකාර හරහා රූපේ දිහා බලනකොට පිංගුදුනි ඔන්න මේ පහ උදා වුණා. දැන් මේ පහ උදා වුණාට මේක එහෙම තියන්න බෑ. මේක මක්කල යනවද? හැවෙලා යනවා. අන්න එතකොට මොකද වෙන්නේ? ආපහු දුකට එනවා. එහෙනම් පිංගුදුනි අපිට මේක දකින්න උදා වීමක් වැය වීමක් මේකෙත් තියෙනවා. උඩට උදා වෙනව අනිත් පැත්තටමක් එනවද? වැය වෙනවා. හැබැයි මේක මෙහෙමයි තියෙන්නේ. හොඳට තේරුම් ගන්න මේක. උදා දැන් මේක පේනවද මම මෙතන මේක ලිව්වොත්? උදා කරගන්න. උදා කර ගැනීම උදා කරගන්න ඕනේ. නිකන් උදා වෙන්නේ නැහැ. වැයවීම. හොඳට බලන්න. මේ පැත්තේ තියෙන්නේ උදා කරගන්න ඕනේ. නිකන් නොමිලේ වැය කරලා දෙනවා. උදා කරගන්න ඕනේ අමාරුයි. හැබැයි ස්වභාවික නැඹුරුතාවයක් තියෙනවා. මක්කෙන්නද? වැය වෙන්න. ඒක හරි වෙනසනේ. එතකොට විපරිණාම ලක්ෂණය කියන එක මේකේ තියෙනවා. විනාශයට පරිණාමය වෙනවා. හැබැයි අමාරුවෙන් උදා කරගන්නවා. අභිසංකාර වලින් උදා කරගත් එක විනාශයට පරිණාමය වෙනවා. විනාශයට පරිණාමය වෙනවා කියන්නේ ආයුධකට එනවා. එතකොට මොකද කරන්නේ? ආයුධ උදා කරන්න ඕනේ. දැන් හොඳට බලන්න. දැන් මම ඔබට බලන්න කිව්වොත් එහෙම මොකක් හරි රූපයක් දිලා මේක බලන්න කිව්වොත් ඔබ එක මොහොතක් බලලා අයින් වෙනව නේද ගන්න? නැත්නම් බලන් ඉන්නවද? එක මොහොතක් බලලා තප්පරයකදී කාලයකදී ආයෙ ඔළුව මේක නැස් දෙක පියා ගන්නවද? නැත්නම් ඒක දිහා බලන් ඉන්නවද? බලන් ඉන්නවා. හේතුව මොකක්ද? මෙන්න මේක නේද? උදා කරගන්නවා. දැන් මේ පහ ආව ගමන් හරි ආස්වාදයි. ඇයි අර පීඩාකාරී තත්ත්වෙ නිදහස් වුණා මිසක් මේ පහ උදා වෙච්ච ඉඳ හෙන්නේම නෙමෙයි ආස්වාදෙන්නේ. මේවා අපි ඔක්කොම කතා කරලා තියෙන්නේ. මේ ආස්වාදෙ එන්නේ මෙන්න මේ දුක මකෙච්ච ඉඳ. මේ දුක අයින් වෙච්ච ඉඳ. මේ දුකෙන් නිදහස් වෙච්ච ඉඳ. මේ පෙලිල්ලෙන් නිදහස් වෙච්ච ඉඳ. මේ ආසාදේ ඉන්නේ. එතන පෙළීලා තිබ්බේ නෑනේ කියන දැනනේ. ඒක නිසා මේක උදා වෙලා ආපු ගමන් මොකද වෙන්නේ? දැන් තියනවා කියන දැනට ආවා. එතකොට වෙනස නෑ කියන නිසා හටගත්ත දුකෙන් නිදහස් වුණා. ඒක නිසා ආස්වාදයක් ආවා. නමුත් දැන් ස්වභාවික නමුරුතාවයේ තියෙන්නේ කොහෙදද? වැය වෙලා යන්නේ. ඒක නිසා ඔන්න ආයි වැය වුණා. දැන් ආයි මොකද එන්නේ? දුක. මේක ඉන්න බෑනේ. ඒක නිසා ආයි මොකද කරන්නේ? ආයි අபிසංකාර. ආයි අபிසංකාර කළාට පස්සේ මොකද වෙන්නේ? ආයි මේ පහ උදා වෙනවා. අபிසංකාර කරන්නේ ආස්වාද ගේන්න නෙමෙයි. අபிසංකාර කරන්නේ මොකටද? මේ ගින්නෙන් නිදහස් වෙන්න. එතන මේ ගින්නෙන් නිදහස් වෙන්න බලන්නේ ආයට තේරෙන්නේ ගින්න තියෙන්නේ නැහෙනේ හින්දා. ඒක නිසා තමයි යා මේ පහ උදා කරගන්න හදන්නේ. එහෙනම් දැන් රූපයක් පෙන්වුවට පස්සේ මේ මල් පොකුර හරි කමන්න. මේක දිහා බලන්න කිව්වට පස්සේ මම කිව්වොත් මේ ෂෝක් මල් පොකුර කියලා. ඔබ ටිකක් වෙලා බලන් ඉන්නවා ඒක දිහා. මොකද මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා අධික වේගෙන් දැන්. මොකද ඔබට මල් පොකුර බලන්න ඕනේ කෙනෙක්. මල් පොකුර බලන්න ඕනේ ඔබට ප්‍රශ්නයක් තිබුණා මල් පොකුර නැහෙනේ කියලා. මොකද මම මේක අයින් කරලා තිබ්බේ. නෑනේ 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 කියලා ඉන්නකොට පින්විතර ඔන්න මල් පොකුර තියලා කිව්වා අන්න දැන් බලන්න කියලා. බලමු ගමන් මොකද උනේ? පළවෙනි එක ගියා. දැන් එක 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 හිතක් ගමුකම්. ඔන්න ගියා. එතකොට ඇහැයි රූපයයි හරහා මේ පහ උදා වුණා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ. දැන් මේක ඇත්තට හිතන්න යන්න එපා. මේ මොනවද දන්නේ නැහැ රූප වේදනා සංඥා සංකාර කියන හපල කන්න පුළුවන්ද? බැදලා කන්න පුළුවන්ද? ඕන එක හිතා ගන්නකෝ. නමුත් මේක මනසට එළියේ තියෙන දේවල් එන ක්‍රමයේ කියලා හිතාගත්තාම දැන්ට ඇති. එළියේ තියෙන එකක් මනස අඳුනගන්න ක්‍රමයේ. එහෙනම් මෙන්න මේ පහ තමයි මනසේ උදා වුනේ. මේක උදා වෙච්ච ගමන් පිංගුදින අර කීප දුක්දාහෙන් නිදහස් වුණා. ආස්වාදී ස්වභාවයක් එනවත් එක්කම ආයි මොකද උනේ? ස්වභාවික නමෘතාවයේ තියෙන මේක වැය වෙන්න. හරි හේතුන්ගෙන් හටගත්ත දේවල් නේ මේක. හේතු නැතිනකොට පවතින්න බෑ. ඉතින් ආයි වැය වෙනවා මේ. ඔන්න වැය වෙලාම මෙතන තැනක. දැන් ආපහු සරයන් කර දුක දැනෙනවා. පිළීම දැනෙනවා දැන්. දැන් ආයි මොකද කරන්නේ? ආපහු සරයන් අபிසංකාර කරන්න ඕනේ. ඒකල්ල ආයි මෙතනට ගේනවා. එකෙන ආයි මේ පහ උදා වුණා. ආයි මේ පහ උදා වුණා කියලා කියන්නේ ආයි ආස්වාදේ දැනෙනවා. එතකොට අර ලෝක සත්‍යයට තේරෙනවා පිළිගන්න මේ උදා වෙන වෙලාවේ ආස්වාදේ එනවා. ඒ කියන්නේ ඇතනම් ආස්වාදයි නැතනම් දුකයි කියලා ඔන්නපත් වෙනවා. දැන් ලෝක සත්‍යය ඇත නැත කියන පණුවගෙන. සැප දුක කියලා එකක් පණුවගෙන ඉන්න එක වැරදිද? නෑනේ නේද හිතන විදිය ඔය. උදා වෙලා ආපු ගමන් ආස්වාදයි. ඒ කියන්නේ තියෙන වෙලාවේ ආස්වාදයි. නැති වෙලාවේ මොකද්ද? දුකයි. ඈ ඔන්න ඔය තැන් දෙකට බහිනවා. වැඩේනවද? ආයි මොකද වෙන්නේ? ස්වභාවික නැමෘතාවයේ තියෙන පල්ලෙහන් නිසා අපව වැය වුණා. දැන් ආයි උස්සනවා. ආයි වැය වෙනවා. ඒකයි කිව්ව හරියට අර පරණ ටෙලිෆෝන් එක වගේ කියලා. පරණ ටෙලිෆෝන් එකේ ඇඟිල්ල අර අංකෙට ඇඟිල්ල දාලා උඩට කරගෙව්වට පස්සේ ආයි පල්ලෙහට කරනව නේද? නෑ ඒකේ ඉබේ පල්ලෙහට එනවා. ඒකයි කරන්නේ. ඉබේ පල්ලෙහට එන්න තමයි හදලා තියෙන්නේ. අමාරුයි උඩට දාන්න ඕනේ. එන අමාරෙන් උඩට දැම්ම ඉබේ පල්ලෙහට එනවා. ක්‍රමය. ඉතින් ඉබේ පල්ලෙහට එනවා නම් බෙන් ඇසෙන. පල්ලෙහට එනකොට දුකයි නෝ. දැන් ඉතින් මොකද කරන්නේ? ඉබේ පල්ලෙහට එන එක නතර කරන්න බෑ. දැන් දුකෙන් නිදහස් වෙනවා නම් මොකද කරන්නේ? ඉබේ පල්ලෙහට එන එක නතර කරන්න බෑ. එහෙනම් දුකෙන් නිදහස් වෙනවා නම් මොකද කරන්නේ? කරන්න දෙයක් නැහැ සින්. මා කියන ගන්නේ අර පැත්තට පයින් ඉන්න බෑ. ඒක ආරංග පැත්තනේ. මේ පැත්ත ඉඳගෙන කියන්න කරන්න පුළුවන් වැඩ. අபிසංකාර කළොත් ආසාදෙට එනවා. හරි. නමුත් ස්වභාවික නමෘතාවේ පල්ලෙහාට එන්න දෙන්නේ. ඔන්න ආයේ පල්ලෙහාට ආවා. දැන් ආයි දුකේ නේද ඉන්නේ? දැන් මොකද කරන්නේ? ඉතින් ආයි අභිසංකාරයක් කරන්න ඕනේ. ඉතින් අභිසංකාරයක් කරන එකක් දුක නැද්ද? ඉතින් ඒ කමන්නේ මේක මහත් ගින්න වැඩි ඉන්නේ. ඒ නිසා අභිසංකාරයක් කරලා ඔන්න උඩට ගියා. දැන් ගියට වැඩක් තියෙනවද? ආයි මොකද වෙන්නේ? ආයිත් පල්ලෙහාට එනවා. එහෙනම් දුකෙන් නිදහස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ නේද කවදක්ක? දුක කියන එක අයින් කරගන්න බෑ. ලෝක සත්‍යයට කවදක්ක දුක අයින් කරගන්න බෑ සින්හල. මේ දුකට වැටෙන එක නතර කරන්න බෑ. හැමදෙස්සෙම ආපහු දුකට අරන් එනවා. මොකද හේතුව ඒකවල දුක කියලා දකින්න විපරිණාමය. විපරිණාමයට පත් වීම දුකයි කියලා හිතන් ඉන්න නිසා අපි හිතන් ඉන්න දෙයක් නැහැ. ඉතින් කොහොමත් ඒගොල්ලන්ට දුක කියනවා විපරිණාමය. හොඳට බලන්න ලෝක සත්‍ය විපරිණාමය නෙමෙයි දුක කියලා කියන්නේ කියලා. ඕවා ඉතින් විනාශ වෙනවනේ. නැගෙයි. ඉතින් අරිහතුන් වහන්සේත් කියන්නේ පැහැණන් ඒක. ඕවා ඉතින් විනාශ වෙනවනේ. ඒක ස්වභාවික ලක්ෂණයක් වෙන්නේ. ඕකනේ ස්වභාවික ලක්ෂණ කීයක ඉඳලා වැඩක් තියෙන. ඒක අපේ ඉස්සර දේශනාවලේ මතකද දෙන අපි කතා කරන්නේ කොහොමද මේ අනිච්චං අද්දුවං විපරිණාම ධම්මං අඤ්ඤතං ඔන්නෝම කරුණු හතරක් තියෙනවා ඒක ස්වභාවික ලක්ෂණ. විපරිණාම ධර්මතාවය කියන්නේ ස්වභාවික ලක්ෂණයක් වෙනවා. විපරිණාම ලක්ෂණය කියන එක ස්වභාවික ලක්ෂණයක් වුණාට පින්වතනේ අන්න ඒක අද මිනිස්යාට මහා ගින්නක් කියන දෙයක් බවට පත් වෙලා තියෙනවා. හොඳට බලන්න මේ විපරිණාමයට එන පැත්ත. ආපු ගමන් ආයෙ දුකට එන්නේ. එහෙනම් පිංගුදෙනි බලන්න දැන් මේ ලෝක සත්‍යයට අභිසංකාරවල පිහිට මිස වෙන පිහිටක් නැහැ නේද? අභිසංකාර නොකර හිටියොත් පුපුරනවා පිංගුදෙනි. මහා පීඩාවකටපත් වෙනවා අභිසංකාර නොකර හිටියොත්. එකම පිහිටයි තියෙන අභිසංකාර. එකම පිටයි. මොන හරි අභිසංකාරයක් කරන්න ඕන. බණ ටිකක් අහගෙන ඉන්න වෙලාවට එක එක දේවල් කරන්න. එමනා දෙකන අවිසංකාර. අවිසංකාරයේ පිහිට හැරෙන්නේ වෙන පිහිටක් නැහැ. මොකද හේතුව මේ ලෝකෙට වැටිච්ච කෙනාට මේ වෙන මොන පිහිට ගන්නද? ඇයි ස්වභාවික වශයෙන් විපරිණාමයට එනවා පින්වත්. මේ ආපු ගම ආයි අර මහ ගිනි කඳෙන් පිච්චෙනවා. දැන් ඉතින් කරන්න තියෙන මොකද්ද? ආපහු මේක උඩට උස්ස ගන්න එක තමයි. එහෙනම් කවදා හරි ඔබට සහනයක් දුන්නා නම් දුන්නේ කවුද? අවිසංකාර තමයි. දැන් ඔය අතර අවිසංකාර නවත්තන්න කිව්වොත් එහෙම්ම මේ ලෝකේ ඉන්න පරම හතුර කවුද? මං තමයි. ඒකයි මම ඔබට කවදාකක් කියන්නේ අවිසංකාර නතර කරන්න කියලා. පුළුවන් නම් පාලනය කරගන්න. මොළ අභිසංකාර කරන එකෙන් තව ගැට ගැහෙනවා. පුළුවන් නම් පුළුවන් මට්ටමින් ඉවසග. සම්පූර්ණයෙන්ම නම් ඉවසන්න බෑ. පොයට සිල් ගන්නවා කියන්නේ මොකක්ද? ශික්ෂාපද ටිකක් සමාදන් වෙලා මොකක්ද ඒ කරන්නේ? අභිසංකාර ඉවසනවා. පොඩ්ඩක් අඩු කරගන්නවා මේ දවස්වල. 12න් පස්සේ කන්නේ නැහැ කියලා හිතා ගන්නවා. වේහාපත බේකරිය බනිස් හදනවා. සුවඳේ බෑ. දැන් නෑ නෑ කන්නේ. කන්නේම තමයි කන්නේ. මං සිල් අරන් ඉන්නේ කන්නේ. දැන් බලන් ඉන්නේ පොරලෝසු දිහා. හතරම් මාරයි කන්නේ. නෑ ඒක පිනක්. හපසක්නේ පවනවා. හැබැයි තවන්නේ කෙලෙස් නෙමෙයි, හිත තම්බනවා නේද? කෙහෙල් කොලේ තවන්නේ, කෙහෙල් කොලේ තැව්වහම මොකද වෙන්නේ? ඈ සම්පූර්ණයෙන්ම මැලවිලා යනවා, මේ හිත මලවනවා. නිකරන දෙයක් නැහැ බින්දෙන්න. දෝවට වැරදි කියන්නේ මොඳ නැහැ ඇයි? සිවුර අරයි යනවා නේද? දෙහිඳ ඒ අය ඔහේ කරගෙන ගියද? කරන්න දෙයක් නැහැ. ඒකයි කිව්වේ පින් කරන්න කියලා පුළුවන් තරම්. එතන හරි දැනගන්න වැටේ කොයි හරි. ඒක ඉතින් පිනට විතරයි කරන්න පුළුවන් පින්ද. ඉතින් ඔබම හිතලා බලන්න මේකද නේ? චතුරාර්ය සත්‍ය අවබෝධය නැති මනුස්සයෙක් මොන තරම් පීඩාවකද ඉන්නේ කියලා. මට මේ ටික කියලා දුන්නත් ඇති ඔබට. මේ තියෙන්නේ ගිනිගත් ලෝකය. මේ පැත්ත ඔබට දැම්ම දෙන්නේ නැහැ මං. හා. මේ පැත්ත අර නිදාසන ක්‍රමයක් කිය. නිදහස් වෙන්න පුළුවන් ක්‍රමයක් කිය. ස්වභාවික නමුරුතාවයේ තියෙන වැය වෙන්න. අමාරුවෙන් උදා කරන්න ඕන. වැය වෙලා ආපු ගමන් මහ ගින්නකට වැටෙනවා. ඒක දරන්න බැරි වෙනකොට මොකද කරන්නේ? ආයි අවිසංකාර කරලා නගන උඩට. එතකොට අර ආස්වාදේ එනවා. ඒ ආස්වාදේ එනකොට ආයි ඒකටම බැඳෙනවා. ඒ ආස්වාදයටම ආයි බැඳෙනවා. ආස්වාදයටම ආයි බැඳුනට පස්සේ ඒ බැඳිච්ච එක තමයි ආයි කඩා වැටෙන්නේ. ආයි කඩා වැන්නම මොකද වෙන්නේ? ආයි අර දුකටපත් වෙනවා. දැන් ඉතින් ආයි එකම පිටිසරණ මොකද්ද? බුදුහාඳුරෝද? නෑ. එහෙනම් මෙතන මේකේ ඉන්න අයට පිළිසරණ බුදුහාඳුරෝ නෙමෙයි. බෝගහ. දැන් බලන්න වැරදිද කියලා ඒව. හොඳට කල්පනා කරලා බලන්න දෙවියෝ. දැන් මිනිස්සු දෙවියන්ට කැමති බුදුහාඳුරන්ට වඩා. බුදුහාඳුර මොනවද දෙන්නේ? බුදුහාඳුර අවිසංකාරයට උදව් කරන්නේ නැහැ. නමුත් දෙවියෝ අවිසංකාරයට උදව් කරනවා. පුතා යුද්ධයට ගියාට පස්සේ අම්ම භාවනා කළා. එහෙම එකක් දන්නේ. අම්මට ප්‍රශ්නයක් තිබ්බ පුතා නැති වුණොත් කියලා. පුතා නැහුනොත්. අන්න ඒකට කිව්වා දුක්ඛ දුක්ඛය කියලා. දුක දුකෙන් පීඩාවට පත් වුණා අම්මා. ඊළඟට තව දුකයක් මෙතන තියෙනවා මොකද්ද? විපරිණාම දුක්ඛේ. වෙන්නේ නැහැනේ කියන දුක. විපරිණාම දුක්ඛේ. තව දුකක් තියෙනවා සංඛාර දුක්ඛේ කියලා. එහෙනම් අභිසංඛාර දුක. හටගත් ඒවා කැල්ල මිදෙන නැහිලා වෙනසෙ නැහැ කියලා මහා බයක් ශෝකයක් හැමදෙස්සෙම හිතේ තියෙනවා. පීඩාකාරී මානසික මත්ත්වයක්. අන්න ඒක දුක දුක. දැන් බලන්න මෙන්න මේ දුක් හඳන් තුනෙන් හැමතිස්සෙම දෙවි දෙවි ඉන්න කෙනාට කියන සත්‍යය කියලා. කල්පනා කරලා බලන්න ඕද නැද්ද කියලා. නිදාසෙන්න පුළුවන් ක්‍රමයක් කියන්න පුළුවන්. ඒ මෙච්චර කල් ජීවත් වුණේ ඒක හරියට වින්දනේ. උඩ අතට හැරිලා කට උඩ පිම්පොම් බෝලයක් තියලා. පිම්පොම් බෝල කියන එක දන්නව නේද? ටේබල් ටෙනිස් ගහන්නේ, මේසපන්දු ගහන්නේ, බිත්තරේ වගේ බෝලයක් දැකලා ඇති ගොඩක් අය. ඒක බර නැහැ. ඒකයි ඒකයි කියලා ගත්තේ. හා. දැන් රබර් ඇටයක්. දෙවෙනි රබර් ඇටයක් උකො. හා හා. දැන් රබර් ඇටයක් අරගෙන තොල උඩ තියාගෙන. දැන් ਉਹ උඩට පිඹිනවා. උඩට පිඹලා ඕක උඩ තියාගෙන ඉන්නවා. තමන්ගේ ළමයාගේ හැරි තමන්ගේ අම්මගේ හැරි ඔළුවට පිස්තෝලයක් තියාගෙන ඉන්නවා. ඕක තොලේ වැදුනොත් වැඩි දිනනවා කියලා. දැන් මොකද කරන්නේ? මොකද කරන්නේ? පිම පිම ඉන්නද? නතර කරන්න බෑ. නතර කළොත් මොකද වෙන්නේ? ස්වභාවික නමෘතාවයේ තියෙන පහළට එන්න. ගුරුත්වයෙන් පල්ලෙහාට එනකොටම ආයෙ පිමිනවා. තොලගාවට එන්න කලින් ආයෙ පිමිනවා. මොකද තොලගාවට ආවොත් මොකද? තොලේ වැදුනොත් වැඩි දිනනවා. එන ඒක ඉන්නට මහ බුදුන් බයක් තියෙනවා. ඒකට බය නිසා මොකද කරන්නේ? පිංගද නිතර පිඹිනවා. දැන් මෙතන ඉන්නවනම් සැපවත් ජීවිත ගත කරනවා කියලා හිතාගෙන ඉන්න අය. ඔබ නිකන් හැපින්න නාගයෙක් වගේ නිතර පිඹිනවා. නිතර පිඹගෙන බෝලේ උඩ තියාගෙන ඉන්න අය පල්ලෙහාට එන්න දෙන්නේ නැහැ. කල්පනා කළා බලන්න නැද්ද කියලා. පිඹගෙන ඉන්නවා. ජංගතේ කියන නතර කරලා බලන්න එකක් හරි. පිඹින එක නතර කරලා බලන්න එකක් හරි බලන්න. හැමදාම ළමයා ඉස්කෝලේ ගිහින් දානවනේ. ආ එක දවසක් නගුගින් ඉන්නේ. පුතේ උඹ තනියෙන් ගිහලා වරේ. එක දවසක් කියන්න බලන්න. ඔබට ඒක කියන්න පුළුවන්. ඒ කියනකොට මක් වෙනවද? පිච්චෙන්න පටන් ගන්නවා. මේ ඔක්කොම බය දැනෙන්න පටන් ගන්නවා මේකට. දැන් යමක් කරන්න පටන් ගත්තහම ඒක කරන්න දක්ෂම සුදුසුම කෙනා කවුරු කියලාද ඔබට හිතේ? හොඳට කල්පනා කරලා බලන්න. යමක් කරන්න ගත්තහම ඒ දේ කරන්න දක්ෂම ඒ දේ කරන්න සුදුසුම කෙනා කවුරු කියලාද ඔබට හිතෙන්නේ? හරිද? තමන්. ඒකට හේතුව මොකක්ද? බය. හිතේ තියෙන බය පිංස. ඒක නැති වෙනකොට හිතේ තියෙන බය. මොකද ඔබ ඒක කරාදී තමයි මක් වෙන්නේ. ඔබ ඒකෙන් නිදහස් වෙන්න. ඒකයි ඔබට හිතෙන්නේ ඔබ තමයි ඒක කරන්න ඉන්න දක්ෂම කෙනා කියලා. හැබැයි කවුරු හරි කළොත් කළා දක්ෂයෙක් ඒක හරියට කරා නම් දැන් කියනවා මොකද? හරි හරි. ඔයාලට කරන්න පුළුවන්. ඊළඟ එක කරන්න ගියහම ආයෙ එනවා එකක් මොකද? මෙයාට වැරදුණා. තමන් ඒක කරාදී තමයි තේරෙන්නේ තමන් නිදහස් වෙන්නේ. අනිත් එක්කෙනා ඒක කරද්දි දැන් හොඳම උදාහරණය ඔය වාහන drive කරලා පුරුදු අය වාහනේ අනිත් පැත්තේ යද්දි වාහනේ පොඩ්ඩක් කැලේට යනකොට හරි හැපි මොකල් තව එකකට ලං වෙනකොට break ගහන්න නැද්ද නිකන් කකුලේ හොඳට බලන්න break ගහනවා ඒ වෙලාවට හරි පීඩාව හොඳ කල්පනාවෙන් ඒක කළා බලන්න කල්පනාවෙන් කරන්න බෑ මෝඩ කමඬනේ කරන්නේ ඒක නමුත් ඒ කරන වෙලාවේ පොඩක් සිහිය තිබුණා නම් ඒ බෙංගුදේ මහා පුදුම පීඩාකාරී තත්යක් එනවා මොකද හේතුව බ්‍රේක් ගහනවා ගහනවා තාම වාහනේ ඉස්සරහට යනවා හීන දැකලා නැද්ද එහෙම හීනෙන් බ්‍රේක් එක ගහනවා 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 වාහනේ යනවා ඉස්සරහට මේ හැපෙන්න ඕන්න මෙන්න පීඩාකාරී තත්ත්වයකට පත් වෙනවා. මහා පුදුම පීඩාවක් පින්වදින මේ තියෙන්නේ. අභිසංකාර කර කරම තමයි කොහොම හරි මේක බේර ගන්න පුළුවන්. නමුත් කොච්චර කළත් පින්වදින ආපහු අරගෙන ඉන්නට එනවම තමයි. හිතක් හිතක් ගානේ ගත්තොත් කොහොමදවත් බේරෙන්න වෙන්නේ නැහැ ඇයි? එක හිතක පහ උපදුනහම එහෙම වයිමක් වෙනවද? ආයි වැය වෙලා යනවා සිංහද. ගිනි වල නම් ඉවරයක් වෙන්නේ නැහැ. එහෙනම් මං අද ඔබට මෙච්චරයි කියන්නේ. මේ තියෙන ඔබ ආපු ලෝකෙ හැටි. පුළුවන් නම් බේරෙන්න. ක්‍රමයක් හොයාගන්න බේරෙන්න. දැන් කෙනෙකුට මෙහෙම ඉදෙන්න පුළුවන්. ඉතින් ස්වාමීනි අපි දුක් විඳින්න ඕනේ නැහනේ. අපිට සල්ලි තියෙනවානේ. අපි වෙන එකෙක් ගන්නවා. අරගෙන එයාට කියනවා පිමින්න කියලා. අපි එයාට සල්ලි දෙනවා. ඒකත් හරි නේද කමේ? නම් බය හිතෙන්නේ නැද්ද ඌ අට්ටයි කියලා? හ්ම්? ලෝකෙ වෙන දක්ෂම කෙනාගෙනද තියෙන්නේ? නමුත් ඒත් එයාට වඩා ඔබ දක්ෂයිද නැද්ද? මොකද ඔබනේ වෙලෙන්නේ මේකද? මේ එයා හොඳ මේක දන්න කෙනෙක්. ඔබ දන්නේ නැහැ මේක. නමුත් ඔබට විශ්වාස කාගෙන විතරද? ඔබ ගැන විතරයි. ඒක නෙවෙයිද නේ? අනුන්ගේ වාහන පදින්න එපා කියන්නේ. මන්නම් කියලා තියන්නේ ආරාමේ. කිසිම දායක මහත්තයෙක්ගේ වාහනය. ආරාමේ ඉන්න කිසිම මහත්තයෙක් එළවන්න එපා. ඒ මහත්තයට කතා කරන්න යන්න. ඔබ අතින් වාහනේ හැපෙන එකයි. ඔබ අතින් ඔබගේ වාහනේ හැපෙන එකයි. ඔබ තව කෙනෙක් අතින් ඔබගේ වාහනේ හීරෙන එකයි. අතර ලොකු වෙනසක් තියෙනවද නැද්ද? ඔබගේ අතින් වාහනේ හැපුණාට පස්සේ බින්දුනේ. ඔබ කියනවා මං කරන්න පුළුවන් උපරිමේ කළා. මම කළා මෙහෙට කැපුවා මෙහෙට කැපුවා මෙහෙට කැපුවා කරන්න බෑ නේද තමයි වැදුනේ. නැත් අනිත් මනුස්සයද කියන්නේ? ඉතින් ඔයා මෙහෙට කැපුවා නම් ඉවරයි. මෙයාත් නම් ආයි වාහන දෙන්නේ නැහැ. මෙයා මෙහෙට කපලා නැහැ. ඕද නැද්ද? හොඳට බලන්න මානසිකත්වය බෑ. හරි පව්වෙන් හදන්නේ මේ ලෝක සත්‍යය. ඒ කියන්නේ ඉතින් මේ මානසිකත්වය කියන්නේ මොන තරම් දුක්ඛදායක මානසිකත්වයක්ද කියලා හිතන බලන්න. ඉතින් මේ මිනිස්සු යුද්ධ කරන එක අහන්න දෙයක්ද පින්ගද? මේ මිනිස්සු දසාකුසලයේ කරනවා කියන එක අහන්න දෙයක්ද? මේ අපායනේ පින්ගද? ලියමු. මේ තියෙන අපායනේ පින්ගද? ඔබ හිතලා බලන්න මේ මේ ලෝකේ ඉන්න ලොකුම සල්ලිකාරයා කොතනද ඉන්නේ? මෙතන ඉන්නේ. බලන්න පොඩි පීඩාවකද ඉන්නේ කියලා. මෙතනට වැටෙන එක නතර කරන්න බෑ. වැටෙනවම තමයි. ඒක ස්වභාවික නැඹුරුතාවය. ඒ කියන්නේ අහසින් වැඩෙනවා කියන එක එහෙම නෙමෙයි. හේතු නැතිනකොට පවතින්න බෑ උඩේකට ආයෙ එනවා මෙතන. ආයෙ උදා කරනවා ආයෙ මෙතනට යනවා ආයෙ වැටෙනවා. මෙතන ඉන්න බෑ වැඩි වෙලාවක් ආයෙ පන්නන උඩට. මතකද ඒ කාලේ අපි කතා කළා අපි ගඳන තැටියක් උඩ ඉන්න කෙක් වගේ කියලා. රත් වෙච්ච තැටියක් උඩ ඉන්න කෙනෙක් වගේ කියලා. රත්ජ රැඩියක් උඩ ඉන්නකොට මොකද වෙන්නේ? ඉන්න බෑ පිංගුද උඩ පයින්න ඕනේ. උඩ පැන්නාම ස්වභාවික නමුරුතාවයක හොයට දෙන්නේ. ආයි තැටියට. තැටි ඉන්න පුළුවන්ද? බෑ ආයි රත් වෙනවා. දැන් මක් වෙනව නැද්ද? ආයි උඩ පයින්න ඕනේ. ආයි තැටියට. ඉන්න බෑ ආයි උඩ පයින්න ඕනේ. හොඳට කල්පනා කරලා බලන්න ඔබේ ජීවිත දිහා පිංගු. මේක තමයි ලෝකේ කලකිරෙන්න තියෙන දේ. මෙයක් මේ ලෝකේ ගඳයි කැතයි පිළිකුලයි නෙමෙයි. මේ තියෙන මේක හොඳට අවබෝධයට ගන්න. ලෝකේ ගැන කලකිරෙන්න තියෙන්නේ මෙන්න මෙතන. තොරතෝංචියක් නැති ගමන. මේ අභිසංකාරයකක්වත් කැමැත්තෙන්ද කරන්නේ? නෑ බින්දින කරන්න සිද්ධ වෙනවා කියලා කිව්වේ ඒකයි. හැබැයි මේක උතුරල යනකොට මේ දුක එකතු වෙලා ඉවස ගන්න බැරි නොකොට මොකද කරන්නේ? අභිසංකාරයක් කරනවා බින්දින ඒකෙන් නිදහස. හරියට ප්‍රෙෂර් කුකර් එක වගේ. කාන්තායත දන්නවනේ ප්‍රෙෂර් කුකර් එක. ඇතුලේ ප්‍රෙෂර් එක හැදිලා දරන්න බැරි වුණාම අරක උස්සගෙන එළියට පිමිනවා. කැමැත්තෙන්ද කරන්නේ? එහෙම එකක් නැහැ. ඇතුලේ පිරුණාම ඉන්න බෑ පිංගසනේ. ඊට පස්සේ පිමිනවා එළියට. ඒ ප්‍රෙෂර් එකනේ. මානසික ප්‍රෙෂර් එක අහම කොහොමද? ප්‍රෙෂර් කුකර් එක වගේ තමයි ඔබ. ටිකක් ඉවසනවා. ඉවසලා මේක ඇතුලේ හැදිලා ඉවස ගන්න බැරි වෙනකොට මොකද වෙන්නේ? කෑ ගහගෙන පිට වෙන්නේ එළියට ඒක. ඉතින් එළියට පිට වෙන කෙනෙන් අම්මා මරන්නත් පුළුවන් මේකද? ඒකයි මම ඔබට කියන්නේ. මේ අම්මා මරණ එකයි බල්ලා මරණ එකයි දෙකම එකයි. අම්මගේ ගුණ මහත්ත්වය වැඩි නිසා අම්මා මැරුවාම අවීතිය, බල්ලා මැරුවාම සමහර විට ඔසුපත් නරකක හරි සමහර විට අවීතියට යන්න පුළුවන්. නමුත් ඒ දෙකම සිද්ධ වුණේ මොකක්ද? ප්‍රෙෂර් එක නිදහස් වුණා. අභිසංකාරය. මිනිස්සෙක් බෝධි පූජා තියනවා. තව මිනිස්සෙක් මිනි මරනවා. දෙකම කරන්නේ කොහේ යන්නද? කොහේ යන්නද? දිව්‍ය ලෝකයක්. දිව්‍ය ලෝකයක් යන්න ඕනේ වුණාම දැන් කොහෙද ඉන්නේ? මනුස්ස ලෝකෙනේ. එහෙනම් දිව්‍ය ලෝකෙ නෑනේ. එහෙනම් එදින් දුකයි. දැන් කොහොම හරි කරන්න ඕනේ මොකද? යන්න ක්‍රමේ හදාගන්න. එනේ යාට යන්න ක්‍රමේ විදිහට උගන්ලා තිනවා එක්කෙනෙකුට බෝධි පූජා තියන්න. බෝධිය වටේ කවි කී කී යන්න. චෛත්‍යයක් වටේ කවි කී කී යන්න කියලා. තව කට්ටියකට උගන්ලා දෙනවා. පුළුවන් තරම් මිනිස්සු ගානක් මරන්න කියලා. දෘෂ්ටි දෙක. නමුත් එකම සංසිද්ධිය. ලෝකයා. දැන් ඔබට පේන්නේ නැද්ද මේ ලෝකයාගේ වැඩ? පින පව. ආගම් වල හැටි. සමහර ආගම් පිනට උගන්වනවා. සමහර ආගම් පවට උගන්වනවා. පවට උගන්වනවා කියලා දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන් ඉන්නේ ඒක පින කියලා. එද මේ විදිහේ ඒකෙත් බලන්න. දැන් සමහර ආගම් වල කියන්නේ සමහර ආගම් වල සමහර මිනිස්සු හිතාගෙන ඉන්න ක්‍රම තියෙනවා. වැඩිම පිරිසක් මරලා ඒ වෙලාවෙම තමනුත් මැරෙන එක. දිව්‍ය ලෝකයට යන කාරණාවක් කියලා. දේ දෘෂ්ටිය දරාගත්තට පස්සේ එයාට මේ ඕනේ පිංගුදිනේ මරන්නවත් මොකුත් නෙමෙයි. එයාට ඕනේ කොහේ යන්න? දිව්‍ය ලෝකයට යන්න. එයාට ඕනේක දැන් නැති හින්දා එයා මහා පීඩාවක ඉන්නේ. ඉතින් එයාගේ මස්තිනත් ඔන්න මැරෙනවා. ඉතින් ඒ කවුරු හරි නායකයා කියනවා, "දන්නවද මස්තිනා කොහෙද ඉන්නේ කියලා? දිව්‍ය ලෝකේ. උඹ තමයි තාම නැත්තේ. දැන් මොකද වෙන්නේ? පිරෙනවා පිංගුදිනේ මේක. ඔන්න ප්‍රෙෂර් කුකර් එක දැම්. වැඩ. තාටියකින් ඇතුළ දරන්න බැරි වෙනකොට මොකද වෙන්නේ? එළියට විදි. දැන් මෙතනට එහෙම ඇවිල්ලා ඉන්නවනම් එහෙම කෙනෙක් දරන්න බෑ. ඔන්න තාටියකින් විදිනකොටම බටන් එක ඔබයි. ඩෝන් ගාලා සද්දයක් ඒ. සද්ද ඇහෙන එකකුත් නැහැ සමහර විට. ඊට පස්සේ තියෙන්නේ පිරිසට ඇදිල්ල සවල් එහෙම අරගෙන ඇදිල්ල මස් ගොඩ ගන්න. එහෙමද අර මිනි මැරුවේ නැහැ. බටන් එකක් ප්‍රෙස් කළා විතරයි. අවිසංකාරයක් කළා. මොකද මේක දරන්න බැරි නිසා. අර කොටි කියලා එහෙම බිරිසක් ඉන්න කාලේ මතකද? මතකද එහෙම කාලයක් තිබුණා? අන්න ඒ කාලේ. එංගදේ තරුණ දෙමළ ළමයිනේ. මේ දෙමළ ළමයි එංගදේ. මේ අපි සෙල්ලම් කළේ අපේ යාළුවෝ ඉන්නේ. දෙමළ යාළුවෝ ඉඳලා නැද්ද? මොකද දෙමළ කියන්නේ මේ ඒරෝප්පෙන් ආපු අය. මේ අපි සෙල්ලම් කරපු අපේ යාළුවෝ. ඒ එහෙම පිරිසක්. ඉතින් යාව පීඩාවටපත් කෙරෙව්වා. එයාගේ ගෙදර ආව මරු පැහැටි පෙන්නලා ඔක්කොම කල්ලි ඉරලා එයාව පීඩාවට පත් කෙරෙව්වා. එයාට ඉමේ ඉවසන් ඉන්න බෑ දැන්. ඒක නිසා ගත්ත බෝම්බේ දාගත්ත කරේ දාගෙන ආවා. ඇවිදලා පුපුරෝ ගත්. එතන එයා ඒක කළේ මොකෙන්ද? මෙන්න මේ දුකෙන් මක්කෙන්නද? නිදහසෙන්. සමහර ඔය ගෑල්ලම ඔය කියන්නේ ඔය මේ ඇඳුම් කඩවල එහෙම රිටර්න් කරලා බලන්න යන රූම්ස් වල එහෙම කැමරා හයි කරලා තියෙනවා රෝම මේ වගේ. දැන් චිත්‍රපටි එහෙම තියෙන. දැන් එහෙම හයි එහෙම මොකක් හරි එකක් හයි කරලා බාත්รูම් එකක් හරි කොහේ හරි එකක් හයි කරලා වැඩගත් පවුලක වැඩගත් ළමයෙක්ගේ ගෙලේදම එහෙම මොකක් හරි වීඩියෝ එකක් පිරි ළමෙක් අතට අරගෙන පෙන්නුවොත් එම් මෙන්න මාගාව තියෙනවා. තියෙනවා කියලා කියපු ගමන් එයාට මොකක් වෙනවද? ඒක එයාට ඕනේ කියලා එනවා නේද? එයාට ඒක නැහැ නේද? එයා ගාව. ඒ නිසා එයාම පුදුම පීඩාවටපත් වෙනවා නේද? ඒ පීඩාව විශ්ස ගන්න බැරි වෙනකොට මොකද වෙන්නේ? අරයා ඩිමාන්ඩ් කරලා තියෙනවනේ. එයා කියලා දෙනවනේ මෙන්න මෙහෙම කරපන්. එතකොට ඔබට මේක දෙන්න. මම මේ ඔබට පුරුදු කරන්නේ මේ ලෝකයා පීඩාවට පත් වෙන එක හොඳට දකින්න අවබෝධයෙන්. මෙච්චර කල් විඳනේ. දැන් විඳින එකෙන් මෙහාට ඇවිදින්න ඒක දකින්න පටන් ගන්න. මොකද දැන් පස්ස පැත්ත ඉරිලා කියලා නටන නැට්ටුව දන්නේ. දන්නේ කවුද විතරද? බලන් ඉන්න අය. ඒක නිසා ඔබට කරන් දෙන්නේ දැන් මෙච්චර කල් නැට්ටුවා වගේ හිටියන්නේ. දැන් කරන් දෙන්නේ දැන් පෙරහැර බලන්න. ආර්ය දර්ශනය ඕනේ ඒකට. පෙරහැර බලන්න. විඳින එක හේ විඳ ගන්න. විඳින අය දිහා බලන්න දැන් මෙහෙට ඇවිදින්න. මොකද ඇත්තටම මේ වෙන්නේ කියලා. එතන ඒ ළමයාට කිව්වහම පළවෙනි වතාව කියනවා අවල් තැන්ට වරෙන් නැත්තම් මම මේක දානවා ඉන්ටර්නෙට් එකට දානවා. ඒ ළමයා කල්පනා කරනවා නෑ ඕනේ නෑ ඕනේ නෑ ඕන එකක් මම අම්මට කියන. නමුත් හිතේ මක් වෙනවද හැමදෙස්සෙම? හිතේ මේක ගොඩ ගැහෙනවා පින්. ගොඩ ගැහිලා ගොඩ ගැහිලා ගොඩ ගැහිලා ගොඩ ගැහිලා. ඒ කියන්නේ අර වීඩියෝ එක යාට නෑනේ කියන එකම නෙමෙයි. මම දැන් යාට ගන්න තියෙන උත්තරේ ඒකනේ. ලෝකෙ ඉන්න එක්කෙනෙන්න යා. යාට කොහොම හරි ඕනේ දැන් අර වීඩියෝ එක අතර ගන්න. වෙන ක්‍රමයක් යාට එන්නේ නැහනේ හිතට. එතකොට එහෙනම් එයා ඒ දුකට වැහැල්ලා ඉන්නේ. එකපාරක් හිතනවා දෙපාරක් හිතනවා ඔහම ඉන්නේ ඉන්නේ ටික ටිකමක් වෙනවා. මේක එන්නේ නැ වැඩි වෙනවා. අරයා තව කෝල් එකක් දෙනවා. දැන් ඔබට කිව්ව නේද එකපාරක්? දානවා ඉන්ටර්නෙට් එකට තව ටිකක් වැඩි වෙනවා. වැඩි වෙනා ටිකක් යනකොට පින්විතුරි මේක දරන්න බැරි වෙනවා. මේක දරන්න බැරි වෙනකොට පිංගදනි ඒ ළමයාට කරන්න කීපයක් එනවා. එක්ක අර යා කියන එක කරන්න. එහෙම නැත්තම් සියදි විනාසයන්. ළමයි බොහෝමයක් ලෝකේ ඒ සියදි විනාසා ගැනීමේ වැඩපිළිවෙල කරනවා පිංගදනි මේ අන්තර්ජාලයේ පහසුකම නිසා. අන්තර්ජාලය කියන්නේ වැරදි එකක් නෙමෙයි. නමුත් ඒ වගේ දර්ශනයක් අරගෙන ඉවරලා මේක Facebook දානවා කියලා කියපු ගමන් මොකද වෙන්නේ? එක්කෝ අර ළමයා තමන්ගේ ආත්මේ පාවලා දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ ළමයා සීදු විනාසා ගන්නවා. දවසකට දෙක තුනක් නම් අනිවාර්යයෙන්ම ලෝකෙ කොහේ හරි වෙනව ඇති. ඕ වගේ සම්බන්ධ සිදුවේ. මොකද මේ ළමයි නරක ළමයි නෙමෙයි. ක්ලබ් එකට ගිහිල්ලා නටන ෆොටෝ ගත්තා නෙමෙයිනේ. ලැජ්ජ බය හැදිච්ච ඇතුව හැදිච්ච ළමයි. ඒ ළමයි බාත්รูම් එකේ ඉන්නකොට තමයි ඒක ඒව වීඩියෝ කරගෙන තියෙන්නේ. ඉතින් ඒව අන්තර්ජාලයට යනවා කියන්නේ ඒ ළමයින්ගේ ජීවිතම විනාශ වෙනවා කියලා ඒගොල්ලන්ට හිතෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? බද්ද වෛරෙන් සියද විනාශා ගන්නවා. ෆෑන් වල එල්ලෙනවා. පෝච්චියට පයින්නවා. මුහුදේ පයින්නවා. ඩෑම් වලට පයින්නවා. වහ බොනවා. ඔවගේ විවිධාකාරයේ දේවල්. තට්ටු ගනම් බිල්ඩින් වලින් පයින්නවා. ලෝකාන්තයෙන් පයින්නවා. හරිද? අභිසංකාරයක් ඒකත් කළේ. ඒගොල්ලන්ගේ හිතේ දැන් ඒ අභිසංකාරය කළාට පස්සේ හරි ඉවරයි කියලා වැඩේ. ඉවරද? නෑ. අලුතෙන් පටන් ගත්ත විතරයි. දැන් ওই ප්‍රශ්නේ පෙරේතයටත් තියෙනවා. ඒක කියන්නේ සියද විනාසා ගැනීම කියන එක ප්‍රශ්න වලට උත්තරයක් නෙමෙයි කියන්නේ. වැඩක් නැහැ. ප්‍රශ්න වලට උත්තර සියද විනාසා ගැනීමෙන් උත්තර තියෙනවා. ඒ කයේ ප්‍රශ්න වලට හිතේ ප්‍රශ්න වලට සියද විනාසාගෙන වැඩක් නැහැ. බොහොම මෙත් ආසාගතව සියද විනාසා ගත්තට කමන්නේ. එකෙන්ද සිදු නසා ගන්න කියලා නෙමෙයි කිව්වේ. තමන්ට මඟ වඩා ගන්නත් බැරි නම්. තවදුරටත් ඉන්න එකෙන් වෙන්නේ අනිත් අයට කරදරයක් වෙන එක විතරයි නම්. කොහොම කළත් තමන්ගේ මඟ වැඩෙන්නේ නැත්තම් දැන් මෙතනින් එහාට. මේ කයේ ප්‍රශ්නයක් එහෙනම් තියෙනවද? කයේ තියෙන අධික වේදනාකාරී ස්වභාවය නිසා හිත වෙහෙසවන්න බෑ ඒකට. දැන් ඉන්න එකෙන් වෙන්නේ අනිත් අයට කරදර වෙන එක විතරයි. එහෙනම් මොකද කරන්න දෙන්නේ? ඒ වගේ පැත්තකට ගියාට කමක් නැහැ. කරන්න කිව්ව නෙමෙයි. කමක් නැහැ. එතකොට එයා කරන්නේ එක කවුරුත් ගැන තරහෙන් නෙමෙයි. මේ කයත් එක්ක මේක කරන්න බැරි නිසා. දියවැඩියා වැදලා ඇඟිල්ලක් කපන්න වෙනවා. දැන් ඇඟිල්ල කපන්න තරහෙන්. කපලා අයින් කරනවා. අන්නේ වගේ. නමුත් මේ වගේ සීදි නසා ගැනීමට ගිය ගමන් මොකද වෙන්නේ? දැන් මිනිහනේ මෙච්ච වෙලා එක් කළේ. දැන් පෙරේතය ගන්නවා. ලෝක ඇතුළෙම තමයි ඔක්කොම තියෙන්නේ නේද? ගැලවෙන්න හම් වෙන්නේ. එහෙනම් දැන් ඔබට විවේකේ. දැන් මේ විවේක කාලයේදී. තේක වුණ ගම. මේ ලෝකේ ගැන හොඳට බලන්න. ඔබ පුළුවන් නම් ගැලවෙන ක්‍රමයක් හොයාගන්න. ඔබ ගැලවෙන ක්‍රමයක් හොයාගත්තොත් මේ ක්‍රමේ නැතු හැබැයි. බුදුන්ගේ ක්‍රමේ බෑ දැන් බුදුහාඳුර හොයලා ඉවරයි නේද? ඒ හැරෙන්න ඔබ ක්‍රමයක් හොයාගත්තොත් අපි ඔබට පොරොන්දු වෙනවා. අර පිළිමය අයින් කළා. ඔබගේ පිළිමයක් එතනින් තියෙනවා කියලා. ඇයි ඔබ ලේසි පාදු කෙනෙක් නෙමෙයි ඔබත් බුද්ධ තමයි එතකොට. පුළුවන් නම් හොයන්න. ගැලවෙන ක්‍රමයක්. මම මේක විහිළුවට නෙමෙයි කිව්වේ. ඇත්තට. ඔබ ඔය දේක වුණ ගම. පුළුවන් තරම් මහන්සි වෙන්න. මේකෙන් ගැලවෙන ක්‍රමයක් හොයන්න. තථාගතයන් වහන්සේ හිවෙත් මේකෙන් ගැලවෙන ක්‍රමය තමයි. නිගණ්ඨනාද පුත්තු හිවෙත් මේකෙන් ගැලවෙන ක්‍රමය තමයි. තථාගතයන් වහන්සේට විතරයි අහුනේ. අනික කාටවත් තාම නම් අහුන්නේ නැහැ. නමුත් nothing is impossible. Nothing is impossible. හරිනේ? නොයකක් නොමෙත හොයන්න ඕනේ. තථාගතයන් වහන්සේ මේක තමයි හෙව්වේ. කොච්චර කාලයක්ද? මිසියාසංගේ කල්පලක්ෂයක් මේක හොයලා තමයි බින්දුතනි. ගැලවෙන්න පාර හොයාගත්තේ. එහෙනම් ඔබ මේක අධ්‍යයනය කරන්න. මොකද දැන් මම ඔබට කියන්නේ ඔබ දැන් ලොකු ටාස්ක් එකක් දුන්නේ කරන්න කියලා. හරිනම් මම මේක දෙනුනේ මාසික ප්‍රොජෙක්ට් එකක් විදියට. ඔබට නෙමෙයි. ස්වාමීන් වහන්සේලාට. ඒ කියන්නේ මේක පූර්ණ කාලීනව කරන අයට අනගාරික අනගාරිකා පිළිස ඒ අයට. ඔබත් පූර්ණ කාලීනව කරනවා නම් හිතෙන් මේක. ඔබටත් හොඳයි. කරනනේ මොකද්ද? හරිනම් මාසයක් හරි අරන්. මේක අධ්‍යයනය කරන්න ඕනේ මොකටද? මේකෙන් ගැලවෙන්න ගමයක් හොයන්න. එතකොට පිංගුදින ඔබට මේක හොඳට තේරෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ පිංගුදින ලෝක දුක ඔබට හොඳට වැටහෙන්න පටන් ගන්නවා. මේක මහ ගිනි ගොඩක් කියන එක ඔබට හොඳට තේරෙනවා. ඔබට හොඳට අනුලෝමක් ශාන්තිය වැඩෙනවා. ඇයි ඔබ මේක අධ්‍යයනය කරනවා? කොහෙන්වත් ගැලවෙන්න විදිහක් නැතුව මහා ගින්නකට වැහලා දෙනවා. අනාතෙන් අනාතයි කියලා. අනාතය කියන එක වැටහෙනවා එතකොට. ඊට පස්සේ දවසක කියද්දී රූප ලෝක අනාතයි කියලා. ඔබට එක මහමෙරක් වගේ තේරෙන්න පටන් ගන්නවා. මේ තියෙන අනාතේ. මේක අයින් කරන්න ඕනේ නැහැ පෙන්විතනේ. මේක ඕනේ වැඩේට. මේ තියෙන අනාතේ. ඇයි ලෝකෙ පැත්තට වැඩිච්ච ගම අනාසයි. එහෙනම් දැන් මේක ගැන හොඳට මානසිකාර කරන්න ඕනේ. හොඳට බලන්න මේකෙන් ගැලවෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද කියලා. එහෙමකම තමයි ඔය අසංඥ කියලා හොයාගත්තේ. යලෙන පුලන් ක්‍රමයක් බැලුවා 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 අභිසංකාර නොකර හිටියෝ. ඒතකොට දුක හිටිනවා. අභිසංකාර නොකර හිටියොත් දුක හිටිනවා. දැන් එහෙනම් හිතම ගලවලා අයින් කළොත් දුක දැනෙන්නේ හිතට නම් මක් කරන්න ඕනේද? හිතම ගලවලා අයින් කරනවා කියලා හිත ගලවලා අයින් කරන ක්‍රමයක් හොයාගත්තා. බලන්න මේ දෙකයි කියන්නේ එක ශාස්ත්‍රවරයෙකුට දොස් කියලා හරියන්නේ නැහැ. ඇයි? ඒ හැමෝම උත්සාහ කළා පින්විතනේ මේක. එයයි මේක හොඳට තේරුම් අරගෙන මේකෙන් ගැලවෙන ක්‍රමයක් හොයන්න තමයි හැදුවේ. මම ඔබටත් කියන්නේ අපිට ගැලවෙන ක්‍රමයක් තියෙනවා හොයන්න දෙයක් නැහැ. නමුත් මේක හොඳට අධ්‍යයනය කරන්න මේකෙන් ගැලවෙන ක්‍රමයක් හොයනවා කියලා හිතාගෙන. දැන් ඉස්සර අපි ගණන් හදනකොට ළමයින්ට ගණන් දෙනකොට අපි මේ ළමයින්ට සාධනය කරන්න දෙනවා. ඔය ගොඩක් දක්ෂ ළමයි හිටියා. ඔය අපේ දසහාමුදුරු වගේ. දසහාමුදුරු 10 වසරේදී ආයේ මගේ A-level classes වලට. ඔය දක්ෂෙක්. ඒකයි දක්ෂ කියලා නම දැම්මේ. දක්ෂ දරුවන්ට දෙනවා සෙන්සනේ. මොකද මේගොල්ලෝ ආයේ අර අවියන පිස්සු බල්ලෝ වගේ කියලා. ආයි ගානක් දුන්නාට පස්සේ වෙන්නේ නේ අර බල්ලන්ට මස් කට්ට දුන්නා වගේ තමයි. මම වන්දිර සමහර ළමයි හිටියේ ඒගොල්ලන්ගෙන් කරදර නැතුව තියන්න නම් මං කරන්නේ මොකද්ද? ගානක් දෙනවා. මේක හදලා උත්තරේ ගෙනා කියලා. දැන් ආයි කෑ ගහන්නේ නැහැ මොකුත් නැහැ. මොකද බින්ද දක්ෂ ළමයි ටිකක් සමහරව ඉන්න හරි ඒගොල්ලෝ හරි කෑ ගහනවා. හරි කරදරයි පන්තියට. මේක ටක් ගාලා ගාන හදන ඒගොල්ලෝ හරි එනර්ජි එකක් තියෙනවා. ගානක් දුන්නහම ඒක හපහප ඉන්නවා. මං එලාට කරන්නේ සාධනය කරන්න ගානක් දෙනවා උත්තරේ වරද්දලා. උත්තරේ වරද්දලා සාධනය කරන්න ගාන දෙනවා. පරදින්න කැමති නැහැ. ඒක නිසා මොකද කරන්නේ? හදනවා. හදනවා 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 හදනවා. ඒකෙන් පින්විතනේ ඒකුම මහ පුදුම විදිහට දක්ෂ වෙනවා. ඇයි? ඇත්තටම මම ඒක ඇත්තටම කරන්නේ ඒක නරක හොඳ දක්ෂ ළමයින්ට දෙන අනිත් අයට දුන්නාම උන්ට පිස්සු වැදෙනවනේ. ඒ එහෙම කරන්න හේතුව තමයි සිංහදනේ. මට ඒ ගානෙට උත්තරයක් තියෙනවා වෙන්නද? ඒ ගානේ උත්තරේ මට ඒගොල්ලෝ දෙන්න ඕනේ. ඒ උත්තරේ තමයි මේ ගානේ මේ උත්තරේ මෙන්න මෙතන වැරදි සර් කියලා අයලා කියන්න ඕනේ. ඔබ හිතේ ඒකට උත්තරයක් නැහැ කියලා නේද? තියෙනවා. මං උත්තරේ වරද්දලා ගාන දුන්නේ. ඒකට උත්තරයක් තියෙනවා. ඒගොල්ලෝ මට ගේන්න ඕන. මොකද්ද? මෙන්න මේ උත්තරේ මෙන්න මෙතන වැරදි කියලා. හිතන්න ඒ උත්තරේ මාගාවට අරන් එන එක මොන තරම් ඔය ගාන කන්න ඕනේද කියලා. ඒවා පින්නදේ ටෙක්නික්ස්. ඒ කියන්නේ ආ ගාන අඩුවන 100 වතාවක්වත් හදලා තමයි තීරණ දෙන්න ඕනේ. මේක මට හදන්න බෑ. මට හදන්න බැරි වෙන විදිහක් නැහැ නේ. මේක හරි ලේසි ගාන නේ. ඔහොම කී ආයි හදලා කොහොම හදුවත් එයාට එකම උත්තරේ එන්නේ අන්තිමට. වෙනස් විදිහ වලට හදලත් එයාට එකම උත්තරේ එන්නේ. බන්නර එක විදිහකට හදලා උත්තරේ එනවා වගේ නෙමෙයි. උත්තරේ එන්නේ නැති නිසා එයා තව විදිහක් හදනවා. තව විදිහක් හදනවා. තවත් විදිහක් හදනවා. හදලා එක එක විදිහ වලට හදුවත් එයාට උත්තරේ දෙන්නේ මොකද්ද? ඒක. එහෙනම් එයා අන්තිමට තීරණයට එන්න ඕනේ. මේ උත්තරේ වැරදි. එහෙනම් මාගාට එලා කියන්න ඕනේ. සර් මේ මේකේ උත්තරේ වැරද්දක් නැද්ද? මේ මෙන්න මෙතනට එන්න ඕනේ මේක නේද? අන්න ඒක යෝගම්මන් කියනවා. හරි. ඔබ ගාන හදි දැද්ද? එතකොට පින්විතින යායේ ගාන හදන්න තියෙන ක්‍රම වලින් 50%කට යහපැත්ත ප්‍රගුණ කළේ ඉවරයි. නමුත් එයාට මං හරි උත්තරේ දුන්නා නම් එහෙම. එයා ඒ ගාන හදන ක්‍රම දන්නේ කීයයි? එකයි. එයා හදපු විදිහ විතරයි. මම මේකට ඔබට වැරදි උත්තරයක් කියනවා. ඒ තමයි මේකෙන් නිදහස් වෙන ක්‍රමයක් හොයන්න පුළුවන්. බුදුහාඳුරන් ක්‍රමය හැරෙන්න. Nothing is impossible. හොයන්න. ඊළඟ පස්සේ ගන්න ගම හොයන්න. අතහැරලා දාන්න එපා. බුදුහාඳුරු හැරෙන්න තව කවුද ඉතින් මේක බුදුවරයයි ලෝකෙට එන්නේ සත්‍ය එකයි තියෙන්නේ. ඔතනට આવත් එම් මොකද එන්නේ? දැන් ඉතින් මේක අතහැරලා දාන්න. ඔබ ක්‍රමයක් හොයන්න පින්විතනේ මේකෙන් ගොඩ යන්න. එතකොට ඔබට මේක හොඳට තේරෙනවා. එතකොට ඔබට තේරෙනවා කිසිම ක්‍රමයකට බෑ මේකෙන් ගොඩ යන්න. අනේ මං අනාථයිනේ කියලා තේරෙනවා තෙන්. එතකොට ඔබට අහන්න හිතෙනවා අනේ ස්වාමීනි මං අනාථයි. මේ අකේ අනාථද? අනාථද? ආ ස්වාමීනි අපි අනාථයි. එහෙම කියලා හරියන්නේ නැහැ. තමන් අනාථ බව තමන්ට වැටහෙන්න ඕනේ. නැත්නම් කාම ලෝක අනාථයි කියලා වචන කිව්වට කොහෙද පින්විතින් නිවන් දකින්නේ? අර පොඩි වුණොත් කියන්නේ කාම ලෝක අනාථයි. අර එහා පැත්තේ ඉන්න කඩ අතින් ගක කාම ලෝක අනාථයි රූප ලෝක අනාථයි. උදිහ බලවන්. වඩන්. ඕවත් වැඩිලි තමයි. ඒකට එහා පැත්තේ අනිත් අය වඩන හොඳට ඇද්දක පියාගෙන. අනාථය කියවම මොකද්ද කියලාවත් දන්නේ නැහැ. මේ දින අනාථ. අසරණයි නෙමෙයි අනාථයි. මේ දින අනාථේ මේ තියෙන්නේ නාතේ. නාතේ දෙන්නේ නැහැ දැම්ම. අනාථේ ප්‍රගුණ කළේ ඉන්නේ. තමන් අනාථයි කියලා තමන්ට වැටහුනොත් නාතේ ගන්න නැත්තම් නාතේ අරන් වැඩක් නැහැ. හොඳයි. හොඳයි පින්විතනේ මන. උදේ ඉඳලා මේ මොහොත දක්වා සද්ධර්මයේ දේශනා කිරීමෙන් ධම්ම ශ්‍රවණය කිරීමෙන් ධම්ම මනසිකාර කිරීමෙන් බුදුගුණ සජ්ජායනා කිරීමෙන් සිවණක් පිළිසට ආරක්ෂා සම්පත්තිය සැලසීමෙන් බුද්ධ පූජා කරත්වීමෙන් දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කර ගැනීමෙන් මේ රැස් කරගත් අවනන්ත ප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියගේ බල මහිමේ ඔබ අප සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අත්බැවේදීම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවසන සී පැමිණවදාල නිත්‍ය මංගල පරම සුන්දර අමෘතමා නිර්වාණ ශාන්තිම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා අධිෂ්ඨාන කරන් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.